අපි ටිකක් කතා කරමු. දැන් ඔය සක්කාය දිට්ඨිය වගේ කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ඇති වෙන ස්වභාවය ගැන ටිකක් අපි කතා කරමු. ඊට පස්සේ මේ විපාක ධර්මයන් ගැන ටිකක් කතා කරමු. ඉතින්දි ඉස්සෙල්ලාම අපි තේරුම් කර ගන්න ඕනේ සක්කාය කියන තැන. සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයක නම. පංච උපාදාන ස්කන්ධයක නම. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන මට්ටම ගත්තහම දකින්න ඕනේ චක්කු සම්පස්ස අවස්ථාව. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ චක්කු සම්පස්සම උපදින වේදනා සංඥා චේතනා දෙනවා ඉස්සඳ බන්තකම උදේට. එතකොට චක්කු සම්පස්ස අවස්ථාව දකින්න ඕනේ පංච උපාදාන. චෝත සම්පස්ස, ධන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ විඥාන සම්පස්ස කියන අවස්ථා ටික තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට දිට්ඨිය කියන්නේ සක්කායට ඇති දෙයක් නෙමෙයි. සක්කාය ආරම්භය තියෙන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. දිට්ඨිය හැම වෙලාවෙම අපිට ඇති වෙන්නේ මනෝ විඥාන මතයි. අපිට සිත්ති විදියක වස්තුත් ඇහෙන් දකින රූපයක් පෙනෙන අවස්ථාව තමයි සක්කාය කියලා කියන්නේ. ඊට පස්සේ ඒ සිත් ඉපද නිරුද්ධමහා සම්පදිතන හිත සංකීර්ණ හිත ඔත්කොණ හිත ඊට පස්සේ ජවම් අනේ ජවම් මට්ටම දාවහම තමයි හැම වෙලාවෙම දික්තිය කියන්නේ ගැටේ. රූපේ ආත්මයෙන් ගන්නවා එක් ආත්මයේ තුල රූපය තියෙනවා රූපේ නිසා ආත්මේ පොවතුන ආත්මික රූපේ පොවතුනවා කියලා ඒ වගේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට ඇති වෙනවා. දික්තිය විතරක් නෙවෙයි හැම කෙලෙස්යක් නැතිම ඔය විදියට. එතකොට මේ පංච උපාදාන ස්කන්ධ කියන මට්ටමය ගත්තාම මේවා මේ වාසේ නාපසේ ගානු ධර්ම. ඒ කියන්නේ පිරෙහෙන්නේත් නැහැ මේ වැඩිම පිටස පවතින්නේත් නැහැ. අපි කියමුකෝ දැන් පංච උපාදාන ස්කන්ධය කියන එකේ යන කුසල වුණොත් පංච උපාදාන ස්කන්ධයේ අරමුණු කරගෙන අකුසල කරගන්න බැරි වෙනවා. අකුසල වුණොත් කුසල කරගන්න බැරි වෙනවා. ඒ හින්දා මේව අව්‍යාකෘතයි විපාකයි. කුසල අකුසල වශයෙන් ලැබෙන්නේ නැහැ. කොතනද? මේ පංච උපාදාන ස්කන්ධ මත. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියන අවස්ථාව දකින්ද ඇහැට රූපයක් පේන. එතකොට මේ කෙනෙනදී මේ පංච උපාදාන ස්කන්ධය ආරම්භය කෙනෙකුට පුළුවන් වුණනම් කුසල සිතක් ඇති කරගන්න. ඒක අකුසල සිතක් ඇති කරගන්න. ඒක හැම වෙලාවෙම වෙන්නේ අපිට මනෝ විඥාන මට්ටමේ. යම්ම කෙලෙසයක් යෙදෙනවා නම් යෙදෙන්නේ මනෝ විඥාන මට්ටම. මේ පංච උපාදාන ස්කන්ධය ගත්තාම ලෝකය. මේ උපාදාන ස්කන්ධය කියන්නේ ලෝකය. කුණු ලෝකෙම කාම ලෝක රූප ලෝක අදිටු. පංච උපාදාන ස්කන්ධය මුල් වෙලා පංච උපාදාන ස්කන්ධයකට අපි යමක් හිතුවොත් හිතනවා නම් කුසල හෝ අකුසල කියන දෙයාකාර කර්මම සිද්ධ වෙනා මොකද ඒ නිදෙන්න ක්‍රමයක් නැහැ. මනෝ විඥාන මට්ටමට එනකොට අපි කියමු දැන් චක්කු විඥාන මට්ටමේදී අපි දන්නේ නැහැ රූපම. හරියට සිහි නැති වෙච්ච කෙනෙක් මුකුත්ම දන්නේ නැහැ. දැන් සිහි නැති කල නිදින්ද එන්නතර දිනුවොත් එයා නැගිට්ටොහම මුකුත් දන්නේ නැහැ. චක්කු විඥාන මට්ටම දකින්ද කිසිමම දෙයක් අපි දන්නේ නැහැ. දෙන්නේ දේ ආරම්භය දන්න මට්ටමට එනකොට හැම වෙලාවෙම අපිට කර්මයි. ඒක කුසලෝ අකුසල. ලෝකෙට ඇහැ නිසා කර්ම සිද්ධ වෙලාම මිසක නැත්තම් අතර වෙන්නේ නැහැ. චක්කු විඥාන මට්ටම ගත්තාම ඒ මට්ටමේදී චක්කු විඥාන හිත උපන්නාම ඉදිරියෙන් තියෙන රූපයක් වැටෙනවා විතරමයි ඒකෙන් දෙන්නේ. කණ්ණාඩියක් ඉස්සරහට අපි යම් වස්තුවක් ගිහලා තිබුණොත් ඒ වස්තුවේ ඡායාව කණ්ණාඩියකට වැටුණාම, නමුත් කණ්ණාඩිය දන්නේ නැහැ මේ ඡායාවක් වැටලා තියෙනවා කියලා. ඒ වස්තුව දන්නේ නැහැ මම දැන් කණ්ණාඩිය වැටලා කියලා. ඒ වගේ රූප දන්නේ නැහැ දැන් මේ චක්කු විඥාන හිතට පේනවා කියලා. චක්කු විඥාන හිත දන්නේ නැහැ දැන් මේ රූප අරබියා වාතුල සංඥා ඉදිලා කියලා මේ රූප පෙනෙන බවක් තියෙනවා කියලා. ඒ හිත දන්නේ නැහැ. ඒ හිතට වැරද. ඒක මෙහෙම යවක් පෙනෙනවා කියලා. තේන දේ දැනගන්න මට්ටමට එනකොට, ඒ කියන්නේ අපි දන්න මට්ටමට එනකොට හැම වෙලාවෙම කර්ම. එතකොට කිසි මොන විදියකට හරි අපි දන්නවා කියලා කියන්නේ කර්මමයි. කර්ම විලාම මිසක විපාකේ විපාකකින් විතර අපිට අතහැරෙන්නේ නැහැ. ලෝකෙට අතහැරෙන්නේ නැහැ. කන ඇහෙන් විතරක් නෙමෙයි, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ස්පර්ශ ආයතන හයෙන්ම විපාක අවස්ථාව අපි දන්නේම නැහැ. අපි දන්න මත්තෙම දෙනකොට ආය කාම. චිත්ත වීතියක් අවසන් වෙන්නෙම ජව මට්ටමට ගිහිල්ලානේ. ජවන් කියලා කියන්නේ කර්ම. කුසල හෝ අකුසල කර්ම විලාමයි
තියෙන්නේ.
කර්ම විලාමයි. එතකොට ওই චක්‍රයෙන් ලෝකය අසරණයි කියලා කියන්නේ මිදෙන්න දෙන කැත්තෙම නෑ. ඒ ඇහෙන් බලලා ඒක දන්න මට්ටමට එනකොටම කර්ම වෙලා. කනෙන් අහපු දේ දන්න මට්ටමට එනකොටම කර්ම. විපාක මට්ටමේදී දන්නේ නැහැ. විපාක මට්ටම තුලදී ඇහැ ගැන දන්නේත් නැහැ, රූප ගැන දන්නේත් නැහැ, චක්කු විඥාන ගැන දන්නේත් නැහැ. ඇහැ ගැන හෝ රූප ගැන හෝ චක්කු විඥාන ගැන හෝ කුමන දෙයක් හෝ කියලා අපි දන්න මට්ටමක් එනකොට කර්ම. එතකොට මෙතනදී සක්කාය කියලා කිව්වේ පංචපාදනස්කන්ධය කියලා කිව්වේ අර විපාක මට්ටම. අපි දන්නේ නැති මට්ටම. මේ මට්ටම අපි දන්නේ නැහැ. ධිට්ඨිය කියන එක, ප්‍රපංච කියන එක හැම වෙලාවෙම යෙදෙන මට්ටම තමයි කාම. මනෝවිඤ්ඤාණ මට්ටම Java. එතකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ආරම්භය යම් කිසි කෙනෙක් හොඳට හිතුවොත් ඒක කියන කුසල් කියලා. නරකට හිතුවොත් කියන අකුසල් කියලා. හොඳට හිතුවොත් කුසල්, නරකට හිතුවොත් අකුසල්. හොඳට හරි නරකට හරි හිතන බවක් තමයි වෙන්නේ. අපි දකින හොඳට දැනගන්න ඕනේ අපි දකින දේ සහ දැනගන්න දේ කියලා දෙකක් තියෙනවා. එතකොට දැන් අරමුණක් දකින්ද කියන අරමුණක් අපි තේන දෙයක් දැනගන්නවනේ. මේ තේන දේ දැනගන්නවා කියන එක එක සිතකින් වෙනව නෙමෙයි. අරමුණක් තේනවා කියන්නේ සිතක් ඕනේ. එතකොට දැනගන්න සිතක් ඕනේ. කැමරා දෙකක් අල්ලනවා වගේ හිත් දෙකක් නැහැ. තේන හිතකු දැනගන්න හිතකු නැහැ. තේන දේ දැනගන්නවා කියනකොට තේන දේ තමයි තේනවා කියන දැන තමයි චක්කු විඥාන පංච උපාදාන ස්කන්ධ මට්ටම ජවම් කියනකොට දැනගන්නවා කියනකොට දැනගන්න ජවම් මට්ටම. මනෝ විඥාන. තේන දේ දැනගන්න වෙන්නේ හැම වෙලාවෙම මනෝ විඥාන. තේන දේ තුල තේන බවට චක්කු විඥානේ වැයදලා නිසා ඒ ටික දන්නේ අපි. එතකොට තේන දේ සහ දැනගන දේ කියන්නේ දැන් අපි කියමු තේන දේ ගත්තොත් කාටත් එක වගේ. නමුත් දැනගන්න දේ වෙනස්. එක එක්කෙනාගේ කෙලෙස් හැටියටයි තියෙන්නේ. මොකද දැන් ගිහි කෙනෙක් ඉන්නවා නම් අපිට අපි 10 දෙනෙක් 15ක් විතර මිනිස්සු ඉන්නවා නම් හැමෝටම තේන දේ එකක්. එකෙක් දැනගන්නවා මේ උපාසක මහත්මයා කියලා. තව කෙනෙක් දැනගන්නවා මේ අපේ අප්පච්චි කියලා. තව කෙනෙක් මේ සීයා කියලා දැනගන්නවා. තව කෙනෙක් මේ මගේ මාමා කියලා දැනගන්නවා. තව මේ අපේ අයියා කියලා දැනගන්නවා. දැනගන්න දේ වෙනස් වෙනවා. තව තේන දේ ඔක්කොම එකයි. නේද? තේන දේ සහ දැනගන්න දේ දෙකම එකක් නෙමෙයි දෙකක් කියන බම් කාරණා කිව්වේ. නමුත් සෙනෙන මච්චන ඔක්කොටම එකයි. අපි කියමු දැන් අපේ නා කාගේ හරි තරුණ කෙනෙක්ගේ තමන්ගේ නංගී ඉන්නවා නම් දැන් ඇහැට පේන මට්ටම එකයි. තව නංගී කෙනෙකුයි තව ගැහැළුමක් ඉන්නවා නම් ඔන්න පේන මට්ටම එකයි. දැනගන්නකොට දැන් මේ එකම මට්ටම ඒක ගැහැළුමක් කිරේ රාජ්‍ය තියෙන්න පුළුවන් කෙනෙක් කිරේ රාජ්‍යයක් තියෙනවා. මේ නංගී කියලා දකින්න කෙනා කිරේ රාජ්‍යයක් නෑ අනිත් කෙනා කිරේ රාජ්‍යයක් තියෙනවා. ඒ නමුත් කෙනීමේ තුල එහෙම වෙනසක් කෙනෙනදී හැමෝටම එකයි. එතකොට පිනෙන මට්ටම දකින්ද සක්කාය හැටියට. පිනෙන මට්ටම දකින්ද පංච උපාදාන සංගය හැටියට. දැනගන්න මට්ටම දකින්ද කර්ම හැටියට, කෙලෙස් හැටියට, ප්‍රපංච හැටියට, විච්‍ය හැටියට. එතකොට මේ සක්කාය කියන තැන පිළිසිඳ නොදන්න නිසායි හැම වෙලාවෙම විච්‍යයක් ඇතිවෙන්නේ. ඒ කියන්නේ ජවම් මට්ටම පංච උපාදාන ස්කන්ධ මට්ටම පිළිසිඳ නොදන්නකොට හැම වෙලාවෙම ජවම් මට්ටමේ දික්තිය ඇති වෙනවා. භවපත්තකින් ගත්තාම පංච උපාදාන ඛණ්ඩය ඇතුලේ ඉන්නවනම් ඒ හැම තැනකම දික්තිය වෙනවමයි. අය මේ දික්තිය අතහරින්න ක්‍රමයක් නැහැ ඒක. මේ මෙතනදී පංච උපාදාන ස්කන්ධ මට්ටම කියන්නේ මොකේද? විපාක මට්ටම පංච උපාදාන ස්කන්ධ මට්ටම කියන්නේ අපි පෙනෙන දේට. ඇහෙන දේට. ගඳ සුවඳ දැනෙන දේට. රස විඳින දේට. හැබැයි විසංයෙච්ච මිනිසෙක් වගේ ඒ මට්ටමේදී අපි ඒක දන්නේ නැහැ. දන්නේම නැහැ. අපහු ඒක දිහි කරන්නවත් බැහැ. මතකේ නැහැ. අපිට සිහි කරන්න පුළුවන් ගන්න මට්ටමකට එනකොට අපි හඳුනනකොට පෙරහැර ගියලා. ඒ කියන්නේ කර්ම වෙලා. එලා. ඒ තවැත්මින් තොර ලෝකිතුල බේරෙන්න ක්‍රමයක් ඇත්තමම නැහැ. පංච උපාදාන ස්කන්ධේ පරිහරණය කරන කෙනාට බේරිලා මිදිලා යන්න මොනම ක්‍රමයක්වත් නැහැ. කර්ම වුණොත් ආපහු ප්‍රතිසංගේ තියෙනවමද? කර්ම නොවි පංච උපාදාන ස්කන්ධය ඇතුලේ ඉන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. එහෙම කියනවා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ නැහැ. ලෝකයේ ඇතුලේ බේරලා ඉන්න නිකම් හරි ක්‍රමයක් තිබුණා නම් පංච උපාදාන ස්කන්ධය ඇතුලේ කර්ම රැස් නොවි ඉන්න ක්‍රමයක් තිබුණා නම් ලෝකෙ තුල රැකවරණයක් තියෙනවා කියන එකනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝනේ. නමුත් මේ ලෝකයා එක්තරට අසරණ නිසා ඒ පංච උපාදාන ස්කන්ධය කියන තැනින් බේරලා යන්න ක්‍රමයක් ඇත්තෙම නැති නිසා කර්ම රැස් කරගන්නවා. ඒකට විපාක හම්බ වෙනවා. විපාකේ අවසන් වෙන කර්ම වෙලා. ආයෙත් කර්මයක විපාක විදිහට විපාකේ අවසන් වෙන කර්ම වෙලා. විපාක මට්ටම ගන්නම නැ ගන්න මට්ටම වල කර්ම. ඉතින් ආයෙ ඒ හේතුයෙන් විතක උඩට යනවා විතක යටට යනවා උඩට යටට යනවා මිසක ගොඩ යන්න තැනක් නැහැ ආයෙ. පංච පදස්කන්ධයේ කිව්වට හොඳට දකින්න ඇහැ ඇතුළු ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්ක සම්පතේ පේනවා කියන සිද්ධිය ඇතුළු ඇහෙනවා කියන සිද්ධිය ඇතුළු මේක තමයි ලෝකය. මේ ඇතුලේ මේක ඇතුලේ උඩට පාදට යන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධේ මිදලා යන්න ක්‍රමයක් නැහැ. දේරිලා යන්න බෑ. කර්ම නොවේ බෑ. නමුත් සීන ප්‍රණීත කර්ම වුණා රස කරගන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධේ සීන ප්‍රණීත බවක් ලබා ගන්න. ඔව්. ඒකෙන් දේරිලා ජරාමරණය ගැන ගැලවිලා යන්න ක්‍රමයක් ඒක තුන නෑ. පංච උපාදාන ස්කන්ධය තුන. ඕනනම් පංච උපාදාන ස්කන්ධය තුල සීන මේ ප්‍රණීතව හිතලා නුවණින් හිතලා බොහොම වටිනා වටිනා ස්කන්ධ ටිකක් හදාගන්න පුළුවන්. ත්‍රාත්ම ලෝකේ යන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන් වගේ දැනකට යන්න පුළුවන්. ඒකේ තමයි පංච උපාදාන ස්කන්ධ. ජරා මරණයන්ගේ මුදි වෙන ඒවා පිටිලා ආයෙත් නැදෙට. ඕනනම් මේ පංච උපාදාන ස්කන්ධය ආරම්භය අකුසල කර්ම හදාගෙන සීන වූ ස්කන්ධ ටිකක් ලබා ගන්නත් පුළුවන්. සතර පායට යන්නත් පුළුවන්. එතකොට සීන ප්‍රවේශ කියන මේ දෙයාකාරයට මේ පංච උපාදාන ස්කන්ධේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන්කම තියෙන නිසායි කුසල අකුසල කියලා කියන්නේ. එතකොට ඒ මේ විපාකයට විපාක කියලා කිව්ව මොකද්ද? තේන මට්ටම කුසල කියලා ගන්න එපා. තේන අවස්ථාව තේන දේ, ඒ කියන්නේ ඇහැ, රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ කියන තැන අකුසල ධර්මයක් වුණොත්, තෝවා අකුසල වුණොත් කුසල කරගන්න බැරි වෙනවා. මේ ධර්ම කුසල වුණොත් අකුසල කරගන්න බැරි වෙනවා. තේන දෙයක කෙනෙකුට ඕනම් කුසල කරගන්න, කෙනෙකුට අකුසල කරගන්න පුළුවන්කම තියෙනවා නේ. ඒ තියෙන්නේ තේන මට්ටම කුසල අකුසල නොවි තියෙන නිසා. කුසලයකටත් නැතුව අකුසලයකටත් නැතුව තියෙන්නේ මේ මට්ටම කියන විපාක අව්‍යාපෘත කියලා. විපාක අව්‍යාපෘතයක් තියෙනවා. අව්‍යාපෘත කියලා කියන්නේ ව්‍යාපෘත නොවු, නොකියන ලබු. ව්‍යාපෘත කියලා කියන්නේ කියනවා. අව්‍යාපෘත කියන්නේ නොකියන. මොකද්ද? කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකී නිසා. කුසල කියලා හෝ අකුසල කියලා නොකී නිසා අව්‍යාපෘත. හැබැයි ඒක විපාක අව්‍යාපෘතය. මොකද අව්‍යාපෘත කුසල අකුසල වශයෙන් නොකී දෙකක් තියෙනවා. ක්‍රියා අව්‍යාපෘත, විපාක අව්‍යාපෘත කියලා. ක්‍රියා සිතුත් තියෙනවා, ඒවත් කුසල අකුසල නෙවෙයි. ඒ හින්දා මෙතෙන් දිගෙන විපාක අව්‍යාපෘත කියලා මොන්නේ වැඩිපුර විස්තර ටිකක් දැනගන්න. මෙතනදී සක්කාය කියනකොට හැමෝටම තේරුම් ගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධය. නැත්නම් අපිට දකින්න අහන දැනෙන මට්ටම. හැබැයි ඒකම තේරුම් ගන්න ඕනේ ඒ අවස්ථාව අපි දන්නේ නැහැ. පේනවා කියන දෙයට පේනවා කියන දෙයට ඒ ස්කන්ධ ටික වැයලා නම් කණේ අපට මේ අපට ඒ අතමල්ලන්න බෑනේ නේද? ඒ වගේ ඒ ස්කන්ධ ටික පේනවා කියන කෘත්‍යයට වැයලා නිසා ඒක දැනගන්න බෑ. හැම වෙලාවෙම අපිට දැනගන්න මට්ටම ලෝකයාට ජීවත් වෙන්න පුළුවන් මට්ටම වෙනකොට කර්ම. ලෝක ජීවත් වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා කියන එකමයි. ලෝක තුල ජීවත් වීමක් නැහැ කර්ම නැති වුණා. ලෝක තුල ජීවත් වෙන්න බෑ. එක්ක මැරෙන්න වෙනවා. එක්ක ලෝකෙින් ඉතර වෙන්න වෙනවා. කර්ම රැස් නොවි ලෝක ජීවත් වෙනවා කියන එකක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ජවම් මට්ටමට එනකොටම කර්මනේ නේද? එතකොට තමයි මේ දුව පුතා දේවල් දොරවල් කියලා දන්නේ. කොහොම දැනගත්ත දෙයකට හිතන්න කියන්නේ තමයි අපිට පුළුවන්. දැන් තේන මට්ටම ගත්තාම තේන මට්ටමට අපි මුකුත් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට අපිට ජීවත් වෙන්න බෑ ලෝකේ. ඒ විපාක ටිකින් ජීවත් වෙන්න බෑ. ලෝකේ ජීවත් වෙන්න බෑ. ඊට පස්සේ ඒ විපාක මට්ටම ලෝකේ ජීවත් වෙන්න පුළුවන් මට්ටමක හදන එක තමයි චිත්ත විදියකින් කරන්නේ. ඒ කියන්නේ ලෝක ජීවත් වෙන්න පුළුවන් මට්ටම කියලා කියනකොට තව පැත්තකින් ගලලා තියෙන සතර පැත්තෙන් ගත්තාම කර්ම රැස් වෙනවා. ඒ චක්කු විඥාන කියන මට්ටම නැත්තම් පේනනවා කියන එක මට්ටම පේනනවා. පෙනීම කියනකොට හොඳට දකින්න ඕනේ පේනනවා කියන සිද්ධිය නිර්මාණය වෙච්ච බව විතරයි. ඒ හිතේ ලෝභ දේශ මොහ කෙලස් නැහැ. ඒ චක්කු විඥාන සිතෙන් නිදා ගන්න බෑ, ඉදින්න බෑ, කතා කරන්න බෑ, හීන දකින්න බෑ. මේ කිසිම වැඩක් කරන්න බෑ. අරමුණ අභිනිපාත මාත්‍රය. අභිනිපාත මාත්‍රයක් කියලා කණ්ණාඩි ඉස්සරහා යමක් තිබුණාම ඒකේ ඡායාව වැටෙන්න පුළුවන් ගතිය තියෙනවා නම්. නමුත් කණ්ණාඩි දන්නෙත් නැහැ, ඒ වස්තුව දන්නෙත් නැහැ වගේ චක්කු විඥානය කියන්නේ මේ ඇහැනේ මුල් කරගෙන උපන්නාම ඉදිරියෙන් තියෙන රූපය ඒ හිතට පිළිබිඹු වෙනවා කියන ධර්මතාවයෙන් විතරයි මෙතක ඒ හිත දන්නේ නැහැ මෙහෙම පිළිඹු කියලා පිළිඹු ගොඩන්නේ හිතේ දැන් පහළ වෙලා නැහැ දුකේ කෙනෙන මත්තමක තියනවා කියලා දන්නේ නැහැ. ඔය මත්තම තමයි කෙනෙන අවස්ථාව ඒ සිද්ධිය හොඳට තේරුම් ගන්න හිතෙන්. එතකොට ඒ හිත හිත දෙකක් නැහැ. මේ සිත මේ වස්තුව පෙනෙන මත්තමට වැයවිලා නම් ආය ඒක දැනගන්න බෑ කියලා. ඒ සිද්ධිය ඉපද නිරුද්ධ වෙනකොටම ඒ සිිතේ තියෙන නාම ධර්ම ටික අරගෙන උපදින සිතට තියෙන සම්පටිච්චන හිතට. දැකපු දර්ශනය හිතෙන් පිළිගන්නවා. නාම ධර්ම පැත්තකින් ඔන්න දැක්කේ අපි දැන් වැඩලා තියෙන රූපයක් තියෙනවා. ඒ තේන සිද්ධිය ආපහු සිහි කරලා සිහි කරගෙන උපදින හිත තමයි සම්පටිච්චන හිත. ඒ හිත උපද නිරුද්ධ වෙනකොටම ඒ හිතේ තියෙන ධර්මතාත්වික අරගෙන උපදින වෙයිගාව. සංකේත ඒ හිතේ පොද නිරුද්ධම කොටම ඒ හිතේ තියෙන ධර්ම ප්‍රතිකාරකම කොටින අනිත් ඒ හිතේ පොද නිරුද්ධ වෙනකොටම අනිත් ඒ හිතේ තිබුණු ධර්ම ප්‍රතිකාරකම කොටින අනිත් යව අන්න දන්න හොඳට දැන් අර සම් පටිච්ච සම්තිර්ණ වොත්තපණ කිව්වම තීර්ණ කියන්නේ හිතනවා වොත්තපණ කියන්නේ ඒක හොඳට නිශ්චය කරගන්න ජවන් කියන්නේ ඔන්න තේරෙනවා දැන් එයාට හොඳට තේරෙන මට්ටමට ඇවිල්ලා දැන් තමයි දැන් දැන් දන්නවා අපි මේ අහවල් අහවල්දී අහවල් මනුස්සයා කියලා දන්න. ඔන්න දැන් ලෝක ජීවත් වෙන්න පුළුවන්. දැන් ධර්ම මට්ටමට ඇවිල්ලා. එතකොට කරා. එහෙම නැතිනම් මේ ධර්ම මට්ටමද නාවු. කේන මට්ටමේදී කේන මට්ටමෙන් අතහරු දන්නේ නැහැ. හිතන්නවත් බෑ කියන්නවත් බෑ කරන්නවත් බෑ මුකුත්ම දන්නේ නැහැ ඒදී අර දැන්. තේරෙනවද? මේ චිත්ත වීතිය මෙහෙම වෙලා ධන්න මට්ටමට එනවා කියලා කියන්නේම කර්ම. දැන් ආයේ හොල්වන්න පෙරලන්න එහෙම බෑ. දැන් ආයේ වෙනස් කරන්න බෑ. එතකොට බලන්න ඇහැ තුල ඉඳගෙන මිදෙන්න ක්‍රමයක් තියෙයිද කියලා. චක්කු විඥාණය උපන්නොත් ඊට සමානාන්තරවම සම්පටිච්චන හිත ඇති වෙනවා කියන එක චිත්ත නියමයක්. බලක්වන්න බෑ. සම්පටිච්චන හිත ඇති වුණොත් ඉපද නිරුද්ධුනොත් ඊට අමතරව සම්තීර්ණ හිත ඇති වෙනවා කියන එක චිත්ත නියම. බලක්වන්න බෑ. සම්තීර්ණ හිත ඇති වුණොත් වොත්තපන අරමුණු විනිශ්චය කරනවා නිශ්චය කරනවා කියන හිත ඉපද නිරුද්ධන එක ධර්මතාවය. චිත්ත නියම. බලක්වන්න බෑ. ඒ මොන ජවන් කියන හිත ඇති වෙනවා කියන එක ධර්මතාවය. දැන් අපි නිදෙන්න කොහොමද එහෙනම්? දැන් ඔහොම ගත්තාම ඇහැ පරිහරණය කරමින් රූපේ චක්කු විඥානේ පරිහරණය කරමින් කර්මනතු ඉන්න පුළුවන් නේද? මේක චිත්ත නියාමයක් නම් ධර්මතාවයක් නම් ඕක චිත්ත නියාමයක් ධර්මතාවයක් කියන එක අපිට හම්බ වෙනවා ඕකකට අපි ඈඳලා ගමු මධ්‍යම නිකාය මදුපිණ්ඩික සූත්‍රයේ. ඈ මදුපිණ්ඩික සූත්‍රයේ ඉන්නේ ওই න්‍යාය තමයි හොඳට පැහැදිලි කරන්නේ. චක්කුන් පරිච්ඡ රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානම් පුරිසෝ ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ ඒ අතීත අනාගත පච්චුප්පන්නේති චක්කු විඤ්ඤේසු රූපේසු කියන මෙන්න මේ ටික ගන්ද හොද්දට පෙන්වලා තියෙනවා සිද්ධිය. පෙන්වනවා මහා කට්ටයන මහා රහතන් වහන්සේ එවැත්නි ඇහැ නිසාද රූපය නිසාද චක්කු විඥානයේ ඉගෙන උපදිනවා. හින්දනාගේ එකතුවට ස්පර්ශය යන පැනවීමක් කරනවා. යමක් ස්පර්ශ වෙයි නම් ඒ විඳිනවා. යමක් විඳුත් ඒක හඳුනනවා. යමක් හැඳුනොත් ඒකට කල්පනා කරනවා. කල්පනා කළොත් යම් චේති සංකප්පංචේති කල්පනා කළොත් ඒකමයි ප්‍රපංචය. යමක් යම් කාරණාව මුල් කරගෙන ප්‍රපංච ධර්මයේ උපදී නම් ඊට පස්සේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්න ඇතින් බලා දතියු රූපයන් කෙරෙහි ප්‍රපංචයන්ගෙන් යව යට ගන්නවා. කියලා ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරගෙන. තණ්හා මාන දිට්ඨියක සිංහලෙන් ගත්තොත් මම මගේ මගේ ආත්මය. තණ්හාව කියලා කියන්නේ මගේ. අපි මගේ කියලා කියන තැන තියෙනවා මොකද්ද? තණ්හාව. මේ මම කියලා දකින්න තැන තියෙනවා මාන. මගේ ආත්මය කියලා දකින්න තැන තියෙනවා දිට්ඨිය. මම මගේ ආත්මයයි කියලා පවතින කෙලෙස් තුනට තමයි තණ්හා මාන දිට්ඨිය කියලා කියන්නේ. අපිට ලෝකේ අහු වෙලා තියෙන එක්ක මම කියලා එක්ක මේවා මගේ කියලා තණ්හා මාන දෙක ඔය දෙක ආරම්භ යම මම වූ මගේ වූ දේවල් ආරම්භය ආත්ම වශයෙන් ගන්න දිට්ඨිය කියන එක තියෙනවා. එතකොට දැන් මෙතනදී පෙන්නනවා ඇහැ තිබුණොත් රූපය තිබුණොත් ඒක අනුරූප මෙනෙහි කිරීම පුදුම. ඇහැ තිබුණොත් රූපය තිබුණොත් චක්කු විඤ්ඤාණ උපන්නොත් ස්පර්ශය යන පැනවීමක් වේ. ආය බලකන්න බෑ. මේ තුන් දෙනා එකතු වෙච්ච තැනට ස්පර්ශය යන පැනවීමක් වෙනවා කියන්නේ. අවදීන් ඉන්න මොන ටිකක් හොදන්නේ. ස්පර්ශය යන පැනවීම පනවන්න පුළුවන්ද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඤ්ඤාණයක් තිබුණා. නමුත් ස්පර්ශයක් නම් දැන් නැහැ කියන්න පුළුවන්. මොන තුන් දෙනාගේ එකතුව ස්පර්ශය යන පැනවීමක්. ඒක වෙනස් කරන්න බෑ කියන්නේ. ස්පර්ශ වුණොත් වේදනාව යන පැනවීමක් වෙනවා. ස්පර්ශ වෙනවා නමුත් වේදනාවක් නැහැ කියලා කියන්න බෑ කියන්නේ. ස්පර්ශ වුණොත් වේදනාව වෙනවා කියන එක මේ පැනවීමක් කියන්නේ. අනවනවා ඒ ඒකාන්තයි කියන්නේ. යම් වේදිත සංසංජා යමක් විඳොත් විඳිනදී හඳුනනෝ කියන එක පැනවීමක් වෙනවා. මෙන් කරන්න බෑ කියනවා. යම් සංජයනාති තම් හිතක්කේ යමක් හඳුනුවොත් ඒකට හිතනවා කියන එක, ඒක කල්පනා කරනවා කියන එක පැනවීමක් වෙනවා. ඒක වෙනස් කරන්න බෑමයි කියනවා. ඔව්. ඊට පස්සේ තියෙනදී තමයි යම් චේතිති සම්පපංචේති යමක් හිතුවොත් යමක් කල්පනා කළොත් ඒක ප්‍රපංචයක්මයි, ඒක නවත්තන්න බෑමයි කියන්නේ. ඔබ තමයි ඔය සිද්ධිය ඇහැ මුල් කාරණාව කරගෙන සිටියොත් ජවන් වෙලාම නතර වෙනවා මිසෙ චිත්ත නියමේ මගින් නතර වෙන්න බෑ. ඔබට පෙන්නනවා ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ චක්කු සම්පස්ස පස්සේ වේදනාව යම් වේදී සංසංජාන කියන මේ ටික දකින්න කියන ස්කන්ධ මත. ඒ කියන්නේ චක්කු සම්පස්ස මතනේ යම් වේදේති සංසංජාන යම් සංජානක තම් විචක්කේති කියන සංකීර්ණ පොත්පතේ දකින්න තියෙනවා. තම් ප්‍රපංචේති කියනකොට ජවම් වලින් දකින්න තියෙනවා. ධාතු වල බලන ක්‍රමෙත් උගන්වනවා. එතකොට ඔන්න දැන් හොඳට බලන්ද මේ මදුපිණ්ඩික සූත්‍රයේම සාක්ෂිය. එතකොට දැන් මේ ආයතන ඇතුලේ ඉන්දල නිදෙන්ද ක්‍රමයක් තියෙනවා. ඇහැ ඇතුලේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියලා පේනවා. පේන දේ ඇතුලේ පේන දේට අනුව හොඳට හිතුවොත් නිදෙන්ද බැරිද? බැහැ. හොඳට හිතුවොත් කුසලයක්. නරකට හිතුවොත් අකුසලයක්. කුසල කුසල දෙකට යන්න පුළුවන් විදිහට නිදෙන්ද ක්‍රමයක් නම් පේන දේ අරගෙන අනිත්යෙන් බලන්න. දුකෙන් බලන්න පුළුවන්. අසුභ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. හැබැයි කුසල. නමුත් ගොඩ යන්න දැනක් නැහැ. ඒ කියන්නේ ඒක අපි ගන්න මත්තමක් කියන තැනට ඇවිල්ලා මේ තියෙන්නේ. තේන දේ අරද ඒකෝත්. තේරෙන්නේ? එතකොට මෙන්න මේ ප්‍රශ්නයට ඒ කියන්නේ ලෝකය අතරම කියන්නේ ලෝකිත උත්තර නැහැ. ජරා මරණයෙන් නිදෙන්න බැහැ. භවයේ ඉහළ පහළ යන්න පුළුවන් විතක උඩට විතක යටට. නමුත් භව නිරෝධය කරන්න ක්‍රමයක් නැහැ. භව නිරෝධයක් කියලා කියන්නේ ජරා මරණයෙන් මිදී ගන්න. ඇයි උඩට ගියත් ජරා මරණයෙන් මිදුණා නෙමෙයිනේ ආයෙත් එනවනේ නේද? එතකොට මේ මෙතනදී ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නෙම බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම ලැබෙන්නෙම ඔන්න විතරට නෝන આવොත් තමයි. මොකද කවදාවත් ලෝකයේ ඇතුලේ කියලා කිව්වේ තේනදී ඇතුලේ තේන දේ අරන්දා හොඳට හෝ නරකට හෝ හිතලා තේන දේ ඇතුලේ තේන දේට මොන විදිහටවත් හිතලා නිදෙන්න බෑ. අහන දේ ඇතුලේ අහන තමන්ට ඇහුන සද්දේ අරන්දා මොන විදිහටවත් හිතලා නිදෙන්න බෑ. තැනක් නෑ. නෑ නිකුත් බෑ. ඇයි දැන් අපි දැක්කනේ සිද්ධිය. මේ අපි දැක්ක දැන් සිද්ධිය කියන්නේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මේ ධර්මතාවයේ ගලසල දැයුවාම පංච උපාදාන ස්කන්ධ මට්ටම කියලා අපිට හම්බුනේ කොතනද? චක්ක විඥාන මට්ටම. චක්ක විඥාන මට්ටමේදී චිත්ත දීතියක් අවසන් වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඒ මට්ටමේ හිටියොත් අපි දන්නවද? දන්නේ අපි හැමදාම දන්නේ ජවම් මට්ටමට ආවහම. ඒක මෙහා කවුරුවත් දන්නේ නැහැ. එහෙම දන්නව නම් ඉතින් සම්පදිතෙන් සම්පීර්ණ කරලා මේවට ඊටත් කරන්නේ ඕනේ නැහැ.
දන්නේ නැහැ කියලා
කරන්නේ කොහොමද? මොකද තේන මට්ටම ගත්තාම කාමගවි ඔක්කොටම එකයි. තිරසංගත සතාවට තේන්නේ මේ විදිහට. අපිටත් තේන්නේ මේ එක විදිහට. මනුෂ්‍යයන්ට තේන්නේ මනුෂ්‍ය දහදෙනේ මේ ඔක්කොම පිටර ගත්තොත් මේ සංවේදී අදළු ප්‍රවිධියට තිරසංගත සතාවට ඒ මට්ටමෙන් තමයි සැප දුක් ගමන ගිනින්ද වෙනස්කම හදලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ ලෝකයටවත් හදන්නේ. එතකොට දැන් මේ සිද්ධියේදී ලෝකේ තුල දේවිලා යන්න කිසිම තැනක් නැහැ. ලෝකේ තුල දේවිලා යන්න කිසිම තැනක් නැහැ. අන්න ඒ නිසාමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ ජරා මරණයෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා. අන්නේ ක්‍රමය තමයි මදුකින්දේ සූත්‍රය අනිත් පැත්තට දෙන්නන්නේ අපෝ. ප්‍රපංච නැතිවෙ ඉන්නනම් කාම රස නොයෙන්නනම් එක ක්‍රමයක් තියෙනවා. ඇත්තනි ඇස නැද්ද රූපේ නැද්ද චතු විඥානේ නැද්ද ස්පර්ශේ යන පැනවීම නොවේ. ස්පර්ශේ යන පැනවීමක් නැත්තම් වේදනාව යන මේ පැනවීම නොවේ. වේදනාව යන පැනවීම නැත්තම් කොපල් මේ සංඥාව යන මේ පැනවීම නොවේ. සංඥාව යන පැනවීම නැත්තම් විචර්කේ යන පැනවීම නොවේ. විතර්කය යන පැනවීම නොවේ නම් මෙන්න මේ ප්‍රපංච කුට්ටාසයාගේ පැනවීමක් නොවේ. එතකොට ප්‍රපංචුනේ නැහැ කියලා කියන්නේ කර්මෝණය. ඇහැ නොතිබුණොත් රූපේ නොතිබුණොත් චක්කු විඥාන නොතිබුණොත් තමයි ස්පර්ශය යන පැනවීමක් පනවන්න බැරි. ඒ මොහොත තමයි විඳිනවා හඳුනවා කියන කර්ම ධර්මතාවයක් නැත්තේ. ඒ මත්තම නොතිබුණොත් තමයි සම්පදිකින් සම්පීර්ණ කියන කිස් නැත්තේ නේ කියන එකයි මේ කියන්නේ. ඒකයි ප්‍රඥාවක් නොවේ නම් චේතනාව නොවේ. එහෙම වුණොත් හිත ඉතිව නැත්නම් ප්‍රපංච නැහැ. ජව මත්තමට එහෙම දැනගන්න ධර්මතාවයක් එන්නේ නැහැ. තේරෙනවද? සිතුයි. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ එක සිද්ධියක් කියනවා. ස්වාමීන් වහන්සේ විපාකයේ කියන කාරණාව හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ විපාකයේ කියන එක හොඳට අපි තේරුම් කරගත්තාමයි අපිට මේකෙන් නිදෙන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ කතා කරන සිද්ධියේ ඉස්හාම කියුම් වැඩි හින්දා තේරෙන්නේ. ඒ කියන්නේ විදර්ශනා කරන කොටත් අපි මේ ඇහැ නිකා රූපේ නිසා චක්කු විඥාන ඉදිරියට තුන්දරයි වූ චක්කු සම්පත්තිය කියලා අපි බලන්න ඕන. පුරුලාද. කමන්නේ එහෙම බලන්න ওই ලෝකයේ.
නමුත් මේ සිද්ධිය හරියන්නේ නැහැ මේ කියන යථාර්ථය. හැබැයි ඒක දෙයක් මතක තියෙන්න ඕනේ. කාම ලෝකේ විපාකය. ඇහැ හම්බ වෙනවා, රූපය හම්බ වෙනවා, චතුන් ඇහැ තියෙනවා, රූපය හම්බ වෙනවා. රූපය කියන්නේ මේ වර්ණ රූපේ වර්ණ සතන් හම්බ වෙනවා. ඒකකොට චක්කු විඥානේ උපදිනවා. කියන මේ ධර්මතාවික යෙදෙනවා. මේ කාම භූමියේ විපාකය. විපාකයේ කියනකොට කෙනා කෙනාගේ කර්මය මට්ටම මත විපාක විඳින්න දෙනවා මිසක කෙනා කෙනාට විපාක විඳින්න නියත හැදිච්ච භූමියක් නැහැ, තැනක් නැහැ. ඒ ස්කන්ධක භූමියයි කෙනා. භූමිය කියලා කියන්නේ පොළොව. හිටගෙන ඉන්න තැන, පය ගහලා ඉන්න තැන. මම ඕකට ඊයේ ටිකක් අර මතක් කළේ සමහර පෙරේතේ ඉන්නවලු ගංගාවන් වල වතුර දෙගොඩ සලා ගලාගෙන යනවා. නමුත් එයාට පේන්නේ දේශරෝ වගේ. හොඳයි, ඒ පෙරේතයාට ඇහැට පේන්නේ දේශරෝ වගේ නා. නාසයට දැනෙන්නේ සැරව ගඳන. කටට ගත්තත් දැනෙන්නේ සැරව රහන. ඇඟට ගෑවුනොත් සැරව ගතිය නම් තේරෙන්නේ. ඔප්පු කරන්න පුළුවන් වේද අපිට? මෙයාට නෑ මේ තියෙන වතුරේ. අපිට වතුර තියෙනවා, නමුත් තේරෙන්නේ මෙයාට මෙහෙම නෝ. දැන් හොඳට බලන්න, මෙතන තියෙන්නේ වතුරම, කියන්නේ බාහිර තියෙන දෙයකින් නම් අපි දැකපු කිඳින්නේ අර වගේ විපාකයක් වෙනස් කරගන්න බෑනේ. නමුත් කෙනා දැන් එයා වතුර ටිකක් බොන්න නැතුව විපාසයෙන් දුක් විඳින එක එයාට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එයා දුක් විඳින්නේ එයාගේ කර්මයට, එයාගේ කර්මෙන් හැදිච්ච එයාගේ ආයතන ටික වෙනස් වෙච්ච හින්දා නේද? නමුත් ඒක එයා දන්නේ නැහැ. අපිට පුළුවන් වෙයිද එයා ඉපදුණු දවසේ ඉඳලම, උපන්න දවසේ ඉඳලම අපිට වතුර පේන තැනක එයාට පේන්නේ ලේසරෝ වගේ. දැනෙන ගඳ සරව ගඳ වුණොත් එයාගේ කර්මෙට පිටු වැටෙන්නේ මේ ආයතනේ. දැනෙන රස සරව රස වුණොත් අල්ලනකොට දැනෙන්නේ සරව ගෑවෙනවා වගේ නක්. පිටන්ද තියෙන්නේ වතුර දිහා බලලා සරවම නිතරනේ. දැන් එයාට පුළුවන් වෙයිද අපිට ඔප්පු කරවන්න? නෑ, මේක වතුරමයි කියලා. අපි කොච්චර කිව්වත් දීපංගකෝ මෝඩ වෙන්න තු වතුර කියලා එයා බොයිද? දැන් එයා විපාකෙ විඳින්නේ නැද්ද? එයාගේ කාම භූමිය කියලා කියන පොළොව කියලා කියන්නේ ඒ කාම භූමියේ ඉන්නේ. එයා හොඳට දැනගන්න පොළොව කියන එක කෙනා කෙනාට කියන එක. දැන් මෙහෙ තියෙන සරල ටිකක් නම් අපි ඔක්කොම පේනවා. බාහිරින් මේ දිග්ගිය වෙච්ච වෙනසක් නිසා, ඒ කියන්නේ බාහිරින් ඇදුණු ලෝකික නම් ඉන්නේ අපි. තේරෙනවද මේ කියන්නේ? බාහිරින් ඇදුණු කාම ලෝකයේ කියලා එකක නම් අපි ඉන්නේ. මට වතුර පේන්න, පෙරේජයක් ලේසර පේන්න පුළුවන්. දැන් පේනවා නම් අපි ඔක්කොම ලේසර පේන්න ඕනේ, වතුර නම් අපි ඔක්කොම වතුර පේන්න ඕනේ. දැන් මේ ඇහැ කන දිවනාසය ශරීරයේ කර්මජ රූප කියලා කියන්නේ. හයනා කෙනාගේ කර්ම මේ තමයි භූමිය. දැන් එයාට හම්බෙන්නේ මොකද්ද? ලේසර. වතුර නැති දුකින් දුකින් නැද්ද? දුකින්. එතකොට අපි මොන විදිහටවත් කිව්වා හරියයිද? හරියයි. කෙනා කෙනාට දැන් තිරසංගත සතෙක් බල්ලෙක් වගේ ගොඩක් වමනේ ටිකක් අතුගේ ටිකක් තියෙනකොට ඌට පේන අරමුණත් ඒක සුබවත් වෙනවා. ඒකේ සුවඳත් ඌට රසයි. නෑ, සුවඳයි නා. දිවට දැනෙන රසත් ඒකින් රසයි. ඒ ස්පර්ශයක් හොඳයි. ඕක වමනේ ජරාව කියලා අපිට තේරුණාද? එයා විඳින්නේ එයාගේ මට්ටමේ ස්කන්ධයෙන් කැපදුක් නිසා. මම කොච්චර කිව්වොත් ඔක කන්න එපා කියලා නොකාන් දීද? එහෙම වෙනවද? එහෙම වෙනවද? ලෝකේ තියෙන දෙයක් නම් ඌට දැනෙන්න ඕන අසුචි බව. අසුභ බව නෙමෙයිද?
ඇයි මේ අසුචිතික ඒ සතාට අසුචි නෙමෙයි අපිට අසුචි උනේ?
අපිට ඇහෙන් බැලුවත් පිළිකුල්
හදෙන් ඇහෙන පද්දිය පිළිකුල්, නාදයට දැන ගන්ධය පිළිකුල්.
දැන් අපි මේ පිටද කියන අර පෙරේතියා නොතින්න පෙරේත කතා වතරින්නක වතුර ජලය වගේ මේ පිටසන් ලෝකෙ කියලා කියන්නේ.
අපිට පේනවා මේ අසුචිති වල ජරාව කියලා. මෙයාගේ ආයතන ටිකේ මෙයාගේ ආරම්භක තියෙන දත්ත ටික මොකද්ද?
හොඳයි කියලා.
දැන් තමන්ගේ ආයතන ටිකම තමන් භූමිය කරගෙන ඉන්න හිඳ නෙමෙයිද ඒ වගේ විපාකයක් එයා විඳින්නේ? කවුරු මොනවා කිව්වත් එයා සැප දුක් විඳින්නේ මේ මැත්තෙන් නෙමෙයිද? එහෙම නැතුව ඉහිටි බාහිර ලෝකෙ කියලා එකක් හැදලා තිනවා ඒකකින් සැප දුක් විඳිනවද? එහෙම වුණා නෙමෙයි කියන එකට හොඳ සාධක නෙමෙයි දැකියෝ. මොකද එහෙම බාහිර තියෙන එකකින් සැපදුක් විඳිනවා නම් අපිට අපි ජීවිතේ එකට අනිත්‍යයට අපි කියනවා. අපිට වතුර පේන එකේ අනිත්‍යයට වතුර වෙනවා. ඇයි? එකම විදිහට තියෙන එක නේද? ඒකකොට හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ කාම භූමිය කියලා කියන්නේ. පොළොව. දැනෙන මට්ටම යාප. දැනෙන මට්ටම හිතගෙන ඉන්න මට්ටම අපි ඉන්නේ. අපි කිව්වොත් මේ අභිචි කියලා තේනන මට්ටමේ ඉඳගෙන මේක සුබයි බොහොම හොඳයි කියලා කිව්වත් අපි පය ගාලා හිතගෙන ඉන්නේ මේක අභිචි කියන තැන. ඒ හින්දා වචන ටිකක් කොච්චර කිව්වත් අත්හැරපුවම නරක ඇලෙන්න තැන කියන්නේ. ඒ වගේම මේ තේන මත්තම සුබයි කියන මත්තමක අපි ඉන්නේ. කොච්චර අපිට සුදි කැතයි කියලා කිව්වොත් අපහැරුණු ගමන් ආපහු සුබේ. මෙතනදී මම මේ මතක් කරන්නේ ස්වාමීන් වහන්සේලා පිළිගන්නවා නේද? කෙනා කෙනාගේ විපාකයයි දැන් කෙනා කෙනා විඳින්නේ කියන වෙනවා. එතකොට මේ විපාකයේ ඇත්ත වුණොත් එයාගේ මත්තම විපාකයේ ඇත්ත වෙනකන් එයා ඒ මත්තමේ විපාකයක් විඳිනව මිසක කවුරු කොච්චර කිව්වත් සිල් සංගත සතාට ඇහැට පෙනෙන දේ ඇහෙන දේ ගඳ සුවඳ දැනෙන දේ සුබ හැටියට පෙනෙන තාක්ම මම කොච්චර ඕක පිළිකුල් කියලා උඩ කිව්වත් ඌ ගහන්නේ නැහැ. මොකද තමන්ගේ ස්කන්ධ ටික නේද තමන්ට අද්දකින්. යම් දවසක එතනින් මිදුරත් කරේ මේ සැප දුක් වලින් නැත්තේ. දැන් අපි ත්‍රිසංගත සතාගේ මත්තමේ විපාකයක් නෙදින්නේ නැහැ කියලා කියන්නේ. අපිට තේන මත්තමත් පිළිකුයි. ඇහෙන දැනෙන නාසයට දැනෙන ගඳ සුවඳ මත්තමත් පිළි. ඒ හින්දා අපි මේ සතා කැමති විචාරමුණේ ඇවිල්ලා නැහැ නේද? මිදිලා ඉන්නේ. තේරෙනවා මම මේ හොඳ උපමාවක් කියන්නේ. හොඳට තේරුම් කරගන්න. හොඳට තේරුම් කරගන්න වෙන මේක. ත්‍රිසංගත සතා අසුචි පිළිකුල් මට්ටමේ ඇවිලා ඉන්නවනේ. හොඳේ අවධානයෙන් ගන්න. මේක හරි වටින තැන. අපිට කළ යුතු මොකද්ද කියන කෙනා මේක. ත්‍රිසංගත සතා අපි පිළිකුල් කරන අපිට පිළිකුල් වූ වමන ටිකක් අසුචි ටිකක් කියන තැන බොහොම ප්‍රියමනාපයෙන් ඇවිලා ඉන්නවා. ඇයි ඇලිලා ඉන්නේ? එයාගේ ආයතන ටික හරහා එයාට ලැබෙන තියෙන දත්ත ටික සුබවත්. ඒ කියන්නේ එයාට පින්න දේත් හොඳයි නම්, ගඳ සුවඳත් හොඳයි නම්, ස්පර්ශයත් හොඳයි නම් මම කොච්චර කිව්වත් අහන්නේ නැහැ. අපි කොච්චර කිව්වත් අහන්නේ නැහැ. නේද? එහෙනම් ඒක ඇලිලා. එතකොට දැන් අපිට පෙනෙන දේ ඒ සතා සුබයි කියන අරමුණේ පෙනෙන දේ පිළිකුල් නිසා ගඳ සුවඳ පිළිකුල් නිසා ස්පර්ශය පිළිකුල් කැටිව දැකපු නිසායි අපි ඒකෙන් මිදලා ඉන්නේ නේ. ඒ වගේ දැන් මේ මිනිස්සුયો කියලා මේ ඉන්න ඔක්කොට මේ සමාන කර්ම තියෙන්නේ මේ විපාක මත ඇහැට පෙනෙන මට්ටමත් මේ මට්ටම. කරට ඇහෙන මට්ටමත් මේ මට්ටම.
දිවට රස දැනෙන මට්ටමත් මේ මට්ටම. හයිට ස්පර්ශ දැනෙන මට්ටමත් මේ මට්ටම. තේරුණේ? දැන් මේ මට්ටමේ අපිට පිළිකුල් නැතුව අපි ඉන්නවා. අර තිරසංගපසපාරක වගේ. කෞතුසාගස දෙවියන්ට මේ ශාරීරියේ ගන්ධය එනවලු දුදු 60ක් දුරට. එයාට මේ රූපයේ දකින්න මට්ටමත් පිළිකුල්, ගඳ සුවඳත් පිළිකුල්, රසත් පිළිකුල් ස්පර්ශයක් පිළිකුල්. දැන් සමහරවිට භූමියේ මේ කෙලෙස් රළුකම කියලා කියන්නේ දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට තේින්නේ මේ මට්ටම නිසා. ඇහින්නේ මේ මට්ටම නිසා. ගඳ සුවඳත් මේ මට්ටම නිසා. රසත් මේ මට්ටම නිසා. ස්පර්ශයත් මේ මට්ටම නිසා. දැන් අපි ඒක ඉන්නවා. ඒක අපිට ඇත්තද? දෙවියෙක් ඇවිල්ලා අපිට කිව්වත් ඔය රූපය අසුබයි අසාරයි අනිත්‍යයි කියලා පොසිටිව් ඇතුළේ ආයෙත් බොහොම මේ විකින් ඉන්නවා. අර සතාට කියන්න ගියොත් අපි මොකක්ද? ඕක පිළිකුල් ඕක වමන ටිකක් කියලා උට වචෙන් ටිකක් විතර ඉතිදයක් නැතුව කල්න. ඒ වගේ මේ පිළිකුල් දුබඳයි කොනක කොටක් 22ක් ඉන්නේ අසු කුලයක පනෝල් ඉන්නවා කියලා ඇවිල්ලා කිව්වත් අපිට හද තේන්නේ මේ විදිහට නම් අපිට ගඳ සුවඳ දැනෙන්නේ මෙහෙමනම් අපිට රස විඳින්නේ මෙහෙමනම් මේ තේන මැත්තේ විපාකයේ තුල ඇවිලා ඉනවා කියන එක නවත්තන්න බෑ. තේරුණනේ? යම් දවසක මට මේ තේන මැත්තම වෙනස් වුණා. මට මේ අද ඇවිලා ඉන්නේ මේ මැත්තේ තේන මැත්තම අසුබ වුණා. දෙවියන්ට තේන මැත්තේ වුණා. ගඳ සුවඳ වෙනස් වුණා. රසය වෙනස් භූමිය වෙනස් වුණොත්මයි මම ඇවිල්න්නේ. තේරෙනවද මේ කියන්නේ? ඒ කියන්නේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, දිවට රස විඳින, දත්ත ටික වෙනස් නොවි. මේක පිළිකුල් අසුබයි අසාරයි කියලා කොච්චර වශයෙන් ටිකක් කිව්වත් ආ ජීවිතයේදී තිබුණ සුබුයි. ඒ තිරසංගත සතාට අපි කොච්චර වස්න ටිකක් අපි කිව්වත් එයා මේ කසුඩයි නේද කිව්වත් හොරෙන් හරි පැනලා ගිහලා කනවා. අපි කිව්වා. තේරෙන්නේ නැහැ. ආත හොර කියන්නේ. ඒ කියන්නේ මේ බොහොම වස්න කාරණා ටිකක් මම කියන්නේ. එතකොට මේ භූමි තියෙනවා අතර භූමි හතරක් කියලා. භූමි හතරක් කියලා කියන්නේ දැන් මේ ඉන්න භූමියේ ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන ශබ්දේ මේ මත්තම. නාසයට ගඳ දුවන දැනෙන්නේ මේ මත්තම. අපි මෙහෙම කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් ධර්මය කියන කෙනෙකුට මේක කියන්නේ ඒකට වෙනස් වෙලා අරමිලක පිටහඬවට දැන් කර්මය කියන එක කර්මජ රූපවල ස්වභාවය කර්ම පටකල වෙනස් කියනවා. කර්මයක් නිසා ස්වාමීන් වහන්සේට මේ තියෙන කලේ කලවල තියෙන වතුර මේ වගේ තෙවුනා. ඉතල බලනකොට ලේ වල එක පිළි ගැටම නම් එන්නේ. ඉවගාල බැලුවොත් ලේ රහම නම් දැයෙන්නේ. දැනෙන ස්පර්ශයට ලේ රස වුණා. දැන් අපි කොච්චරද ස්වාමීන් වහන්සේ මේ කලේ වතුර තියෙන කිව්වොත් හොයාගන්න පුළුවන්ද? මේ ශනික ආයතන ටික වෙනස් වුණා. දැන් වතුර ටික බොන්න දුන්නේ නැහැ කිද? හොයන්න පුළුවන්ද? දැන්. ඇයි? තමන්ට දැන් අත්දැකීම තමන්ගේ ආයතන ටික තමන්ගේ විකල්ප වෙනස් වෙනවා. මෙච්චර කාලයක් වතුර හැටියට තෝරනවා නම් මට තේන මත්තම කෙවුනොත් මට පේන වතුරේ මනන් නාසයේ ඒ ගඳම නම් වතුර දැනෙන්නේ රසයක් දැනෙන්නේ එහෙමනම් මෙච්චර කාල එකට ඇලිලා හිටියා අපි වතුර කලයේ ඔක්කොම එකට ගියේ ශනිකව දැන් වතුර ටික පෙනෙද්දී අයියෝ මේ වතුර අනිත්‍යයි වතුර නැති වෙනවා ජරාව කියලා කොච්චර කිව්වත් පිපාසය ඇතුලට ගම පිළිකුලක් හදුව වතුර බොනවා වචන ටික කිව්වට තේරෙනවද මේ කියන්නේ අපි එකට කොහොම කලේ වතුර ටික බොනවාද? වචන වලින් කියනවා මේ වතුර ටික ආනේ ජරා වෙනවා මුත්‍රා වෙනවා බිව්වත් කොච්චරම මේ කියලා අපි කියුවට ඊපස්සේ කැටිච්ච ගමන් පිළිකුලකින් තොරව බොනවාද යම් වෙලාවකදී කර්මය ආයෙත් වෙනස් වෙනවා කියනකොට ඔන්න දැන් මේ තේන ටික ඉස්සෙල්ලා තේන ටික වෙනස් නොවි ඇහැ වෙනස් නොවි රූප වෙනස් නොවි ඒ හිත වෙනස් නොවි වචන විතරක් කියවට හරියන්නේ නැහැ ඒ කියන්නේ ඔක්කොට වතුර වගේ තෝන්නේ නමුත් වචන විතරක් කියුවා අපි මේ වතුර අනිත්‍ය වෙනවනේ වතුර මේ එක්කම මුත්‍රා වෙනවා ජරාවනේ කියලා හිතුවා නමුත් ඉපාසය ඇති වෙච්ච ගම පිළිබලකින් තොරව අපි කිව්වා ඒකෙන් ඒ කියන්නේ ආයතන වල මේ මත්ත්‍යනේදී අපි ඇලෙන මත්ත්‍යනේ නෑලුනා ගම් ලෝකේ දැන් කුටියට ගිහිල්ලා ඉන්නකොට කර්මය ආයතන ටික වෙනස් වෙනවා කියන එකක් ගන්න දන්නේ නාම දන්නේ ඇවිල්ලා බලනකොට තේන්නේ මේ ගොඩක් දැන් අපිත් ඇවිල්ලා බලුවා අපිට වතුර පේනවා වතුර එක දෙනකොටම ලී ගොඩක් පේනවා ගඟ කියලා නාසයට අල්ල බලනකොට ලී උලෙන කී ගඟමයි එන්නේ දිවගාන දෙල්ගෝ ලී රසමයි දැනෙන්නේ දැන් අපිට වතුර දෙන්නේ වතුර ටිකක් ඒ ආහාරයෙන් සුවඳනකට පවා ගන්න පුළුවන් මේක. ඇයි අපි වතුර ටිකක් දෙනකොට තියෙන්නේ මේ මොන විදිහකටද තුනේ පිපාසය හදන මේ මොන්නේ කියලා. ඒ පහම කියනවා. බොන්නේ නැහැ. දැන් අයියෝ වතුර පිළිකුලයි නේද? කියලා කියන්න ඕනේ නැහැ ඉන්නේ. අපිට තියෙන වතුරේ සුවඳනදි නැහැ ඉන්නේ. හැබැයි නොයෙල්ලා ඉන්නේ නිකන් නෙමෙයි මොකක් ඉන්නද? භූමි විරහස් වෙනවා. දැන් සතරනාපා භූමියට ඇවිල්ලා ඒකයි මේ. වතුර මෙහෙම තෙන්නේ උපුත්තන් දා එක එක සතුන් දෙනවා කියන තේරේ කියන්න තියෙන්නේ ඒ මත්තම ඇතුළත මේ ආයතන ටිකද? කර්මෙන්. එතකොට දැන් බලන්න ඉබේම විපාක මත්තම වෙනස් වුණාමයි මේ මැත්තේ ඇලිම නතර වෙන්නේ. දැන් අපිට ඉස්සෙල්ලා විපාක කියලා වතුර තෙමුණු මැත්තේ. ඒ විපාකයේ තුල නොඇලින්න බෑ. ඒ විපාක මැත්තම පිළිසිඳ දක්ව නැත්නම් විපාක මැත්තම වෙනස් වුණොත් තමයි ඇලෙන්නේ. ඒ නිසා ඒකෙන් මම කිව්වේ දැන් අද අපිට මෙහෙම රූප පෙනෙන මැත්තම මෙහෙම ශබ්ද ඇහෙන මැත්තම ගබ්ද සුහෙන මට්ටම රත ලැබෙන මට්ටම ස්පර්ශ ලැබෙන මට්ටම ගන්න අර ප්‍රේතයෙන් දීකරව තිනනවා වගේ මට ආයතන හයෙන්ම ලැබෙන අධ්‍යක්ෂින් ටික මෙහෙමනම් මේ හැමදේම මතේම වැඩිලා ඉන්නේ මේ මට්ටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේක පිළිකුල් කියලා කිව්වොත් මට පිළිකුල දැනෙනවා මහරහතන් වහන්සේලා පහළ වෙලා දුගඳයි අසුබයි අසාරයි කියලා කිව්වොත් මට පිළිකුල දැනෙන්නේ අර තිරසංගත සතාට කිව්වොත් මම මොකද්ද? ඕක පිළිකුල් ඛණ්ඩණ එපා කියලා එයාගේ ස්කන්ධ ටික එයාගේ භූමිය තියෙන්නේ ඒක සුබ හැටියට ලැබෙන විදිහටම. එයා ඒක අනුභව කරනවම ඉතින් මට සුබ හැටියෙන් නම් තේන්නේ ඇහැට පේන කොටත්, කනට ඇහෙන කොටත්, නාසයට දැනෙන කොටත්, දිවට දැනෙන කොටත් සුබ හැටියෙන් නම් තේන්නේ දැනෙන්නේ මේ අරමුණේ ඇලෙනවා යෙදෙනවා කියන එක මට නවත්තන්න පුළුවන් කමක් නැහැ. වළක්වන්න පුළුවන් කමක් නැහැ. තේරෙන්නේ? දැන් මේ මත්තමක රූප පේන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන එක දකින්න මේ අපේ විපාකය. මම මෙතෙන්ද මේ කියන්න ආවේ ඇහැ රූප චක්කු විඥාන කියලා අපි මේ තර්ක කරන්නේ අපි හිතාගෙන ඉන්නේ මෙහි රූප කියලාම යමක් තියෙනවා ඇහැ කියලාම යමක් තියෙනවා නැත්නම් කාම ධාතුව කාම ලෝකී කියලා යමක් තියෙනවා අපි උපන්න නැත පිහිටලා ඒ කියන කාම ලෝකේ අපි විතක උපදිනවා කර්ම කළා ඊට පස්සේ අපි කර්ම ඉවර වුණාම ඒ කාම ලෝකෙන් පිට වෙනවා කියලා අපි හිතන්නේ එහෙම නෙමෙයි ස්වාමීනි අපි දකින්ද අපි තුලම මේ භූමිය දකින්නේ මේ භූමිය කියන එක දැන් මේ අපේ මත්තම මේ භූමිය මේ එයින් තොර දැන් අමුතු භූමියක් දකින්න එපා. මේ මෙහිම තේන්නේ මේ බාහිර වර්ණ සතරන්ගෙන් යුක්ත මේ ගොඩ නැගි දේවල් දරවල් මේවා මේ ඇහැට පේන මේ මගේ විපාක මට පේන රූපත් මෙහෙම නම් කර්මෙන් හැදුණු ඇහැට සද්දත් මෙහෙම නම් ගන්ධත් මෙහෙම නම් රසත් මෙහෙම නම් ස්පර්ශත් මෙහෙම නම් මම දැන් සැප දුක් විඳින්නේ මේ මත් මට කවුරු මේවා බොරුයි කිව්වත් නෑ කිව්වත් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔය තේන මත්තම් බොරු කියලා මගේ ජීවිතයේදී මේක ඇත්ත වෙලා මේ තේන මත්තම ඇත්ත වෙලා කියන තා මේකෙ නිදෙන්නේ හොඳට දකින්ද කවදාවත් අපි නිදෙන්නේ මේ තේන මත්තම ඇත්ත වුණොත් මේ තව හාමුදුරුවරු වුණොත් මේ අම්මා මගේ අම්මා වුණොත් මේ තාත්තා මගේ තාත්තා වුණොත් මේ දුවා මගේ දුවා වුණොත් මේ ගෙවල් දුරවල් මේවා එහෙම වුණොත් මේක ඇත්ත වුණොත් ඇත්තදලා මේ අපිට තියෙන විපාක. විපාකේ ඇත්ත වෙන තාක් ඒ විපාකෙ තුල අපි ඉන්නේ. මේ විපාකයෙන් විපාකේ වෙනස් වුණ තමයි අපි මේක නිදෙන්නේ. ඒ නිසා විපාකේ වෙනස් වෙන්නේ කර්මයේ වෙනස් වෙන්නේ. කර්මයේ වෙනස් කරගන්න පුළුවන්. අපිට පුළුවන් සතරපාය යන කර්ම කළත් මේ ආයතන ටික වෙනස් කරගන්න. ඕනනම් දිව්‍ය ලෝකයේ දෙවියෙක් වෙන විදිහ කර්ම කළා ආයතන ටික වෙනස් කරගත්තා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක් වෙන කර්ම කළොත් මේ ආයතන ටික වෙනස් කරගත්තා. රහතන් වහන්සේ කියන මට්ටම කලුදනෝ සුදුදනෝ කර්ම ශේඛිරින් පිණිස පවතින කර්ම කරලා අපිට මේ ආයතන ටික වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී ලෝකෝත්තර ඥාන දර්ශනයේ තියෙන වටිනාකම තමයි මොකද්ද? සම්විච්චික ඒ කියන්නේ අකාලිකයි. කාලය කියන්නේ ආයතන වෙනස් වෙන. ආයතන ටික වෙනස් වෙන කාලයක් කියන්නේ. කාලය නොවේ විපාක දෙනවා. ඒ කියන්නේ දැන් මෙබඳු කර්මයක් කරන්න පුළුවන් වුණොත් ඒ කර්මයේ අවසානයේ තිබු විපාක හම්බ වෙනවා. මනුෂ්‍ය ලෝකේ අපි සම්පතිය හැටියට දැන් අරගෙන කතා කරමු. අපි දානයක් දුන්න දිව්‍ය ලෝකේ යන දානේ දීලා ඉවර වෙනකොටම දිව්‍ය ලෝක සම්පත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ කර්ම වලට කාලයක් තියෙනවා. ඒවා කාලිකයි. ඒකට සුදුසු කාලේ එන්න ඕනේ. කිරි දෝපු හැටි නිදෙන්නේ නැහැ. නිදෙන්න කාලයක් ඕනේ. ආනන්දරි අකුසලයක් අපි කළොත් කරපු හැටිය අපාය දෙගුණ යන්නේ නැහැ. ඒකට කාලයක් තියෙනවා. නමුත් මේ ධහම මේ ශාසනේ එහෙම කාලික ධර්මයක් නෙමෙයි අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ අද මේ කර්මය වෙනස් කළොත් මේ කර්මය දැන් වෙනස් කළොත් ඕගොල්ලෝ තමයි ස්වාමීන් වහන්සේලා දැන් වෙනස් කළොත් විපාකේ වෙනස් වෙනවා. කල් නොවේ විපාක දෙන ස්වභාවය ඉස්සෙල්ලා. මාර්ගය කියලා කියන්නේ කර්මයක් ඒකයි. හැබැයි කලුද නොවු සුදුද නොවු කර්මස්සේ කිරීම පිණිස පවතින කර්මයක්. කර්මයේ බෙදෙනවා කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම, කළුද නෝ සුදුද නෝ කර්මස්සේ කිරීම පිණිස පවතින කර්ම. ඒ කියන්නේ උපදි විවේකයක් නෑ මේක. නමුත් කර්මයක් කියන්නේ චේතනාවක් තමයි. නමුත් මේක කර්මස්සේ කිරීම පිණිස පවතින කුසල කුසල කර්මස්සේ කිරීම පිණිස පවතින කර්මයක්. ඒකයි කුසල කර්මයක් නෙවෙයි. කුසල කර්ම වලට දෙන්නකොට කුසල පැත්තට දෙන්නකොට කතනේදම කුසල කියලා කියනකොට සතර භූමිය කුසල පෙන්වන්නේ. ඒ වගේ නමුත් මේකේ තියෙන වෙනස තමයි උපදි විපාකයක්. මේකට කියන්නේ මොකද්ද? ලෝකෝත්තර විපාකය. ලෝකෙින් ඉතර විපාකය. ඒකද විපාක ස්වභාවයේ තමයි විපාක ස්වභාවයේ තමයි හල් නොවේවල් සාකලන. ඒ කියන්නේ අකාලිකයි කියලා කිව්වේ මේ විදිහට මාර්ගය ලැබු මේ ආයතන ටික පටන් ගන්න. අපේ භූමිය වෙනස් වෙනවා. ඒක වෙනවා ආනන්දරික කුසලයක් කරලා. අපි කියමු දැන් අපි රූපාවචර මට්ටම කියලා කියන්නේ රූපාවචර මට්ටම මේ දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ කර්මය කියලා කියන්නේ මේ භූමිය වෙනස් කරගන්න මේ හදන්නේ අපි. මේ භූමිය වෙනස් කරගන්න හදන්නේ. ඒ කියන්නේ මේ ඇහැ
වෙනුවට වෙන හැකෝන් නම් ගන්න පුළුවන්. එක එක්කෙනාගේ ධනවත්කම අඩු මත්තම මත. මේ ඇහැ හැමදාම තියෙන එකම මත්තනේ ඇහැක් නෙමෙයි. මේ ඇහැට පුළුවන් එකනේ එක එක වර්ගයේ ඇස් තියෙනවා. නිලයේ වෙනසක් තියෙනවා. සමහර ඇස් තියෙනවා. දැන් අපිට මේ ඇහැ නිල ඉතර ගණන් නැහැ. මේ හැබැයි ඒක විදිහේන වස්නාකම දුන්නේ දික්කිනහා බලන්න දැන්. සමහර ඇස් තියෙනවා හැබැයි ඒක හොඳට ධනිය තියෙනවා. හරි ගණන් ඒ ඇස්. දික්කිනහත් බලන්න පුළුවන්. ආ මේවේ පළුදු නැහැ. සමහර කන් තියෙනවා දුදුන් ගහන කැටින් සද්ද අහන්න පුළුවන් කන් තියෙනවා. දැන් මේ අද අපිට තියෙන්නේ යල් පැනපු ආයුධ ටිකක්, හතල ටිකක්. ඈ තම දිවලාද ඒ තරම් දියුණු මට්ටමේ නෙවෙයි. උඟ නවීන තාක්ෂණික ආධුනිකය වැඩිනවා. ධනේ ඕනේ හැබැයි. සද්ධා ධනේ, සීල ධනේ, හිරි ධනේ, උත්පත්ති ධනේ, ත්‍යාග ධනේ, සුත ධනේ, ප්‍රඥා ධනේ කියන මේ සත්‍යාරිය ධනේ ඕනේ ලෝක සංජය පිටුපත ආරියන්නේ. මේ සත්‍යාරිය ධනේ යම් කිසි කෙනෙකුට වැඩි වුණොත් වැඩි කරගන්න පුළුවන් නම් ධනේ ධනවත්කම මත දාගන්න පුළුවන් ඇස්. හොඳ හොදේව කන් හොඳ ඒව දාගන්න පුළුවන්. දික්කියෙන් තාපුරේ ගහපත්ේ බලන ඇහක් කොහොමද දාගන්න පුළුවන්. එතකොට කනක් දාගන්න පුළුවන් යුදුන් ගාන කෑට කෙනෙක් කතා කරන දේවල් අහන කන් හයි කරගන්න පුළුවන්. ඉතින් ඒ මොකද භූමිය වෙනස් කරගන්න ඕනේ. එතකොට මම මෙතෙන්දි මතක් කරන්නේ අද අපිට තේන මත්තම ඇත්ත වෙලා නම් තේන දේ ඇසිලේ නම් ඉන්නේ තේන මත්තම ඇත්ත වෙලා නම් කවදාවත් මේ මත්තමේ කලකිරෙන්නේ නැහැ. මේ මත්තම අතහැරලා යන්නේ කොච්චර කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. මරුවාම ආයෙත් උපදින්නේ මේ මත්තම. යම් මත්තමක යම් තැනක අපිට වෙනස් වුණොත් මට ඇහැට පේනකොට මේ අනිත් කෙනාට පේන මත්තමේ සීමා නොවේ. මේ පේන දෙයට ඔබෙන් පේන මත්තමේ ඇහැකුත් ලැබෙනවා. කලක් ලැබුණා නම් මට ඒ වගේ. නැත්නම් අපි කියමු මේ පේන මත්තමට වඩා හේවුනොත් අපි කියමු මෙහෙම ගන්නකොට අපිට තෞතුසාගති දෙවියෝ පේන්නේ නැහැ. තෞතුසාගති දෙවියන්ගේ රූපේ තියෙනවා. තෞතුසාගති දෙවියන්ට බ්‍රහ්මෝ පේන්නේ. බ්‍රහ්මගේ ශරීරය ඉතා තියුණු වෙනවා. තෞතුසාගති දෙවියෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා නම් මහා ගලාත්ම භාවයක් රළු ආත්ම භාවයක් නවාගෙන එන්නේ. බ්‍රහ්මයාට තෞතුසාගති දිව්‍ය ලෝකෙට එනවා නම් මහා ගලාත්ම භාවයක් රළු ආත්ම භාවයක් නවාගෙන එන්නේ. එතකොට මොකද මේ කෙනා කෙනාගේ ආයතන ටික වෙනස් වෙන්නේ කෙනෙන මත්තම. අපිට අද මේ පෙනෙන ඇහෙන මත්තම කාම භූමිය තුලත් මත්පත් වෙනවා. කාම භූමියේම තිරසංගත කතාවට පෙනෙන මත්තම ඇහෙන මත්තම එයාට ඒ මත්තම තියෙන හින්දා ඒ මත්තමේ වෙනස් වෙන නොබලන නිසා ඒ මත්තමේ කල නොකරන නිසා ඒ මත්තමේ ඇහැරිලා ඉන්නේ. ඒක භූමිය කියන්නේ වචන කතා කරුවට හරියන්නේ නැහැ. පේන්නේ ඇහෙන්නේ නම් ඒ මත්තමේ. මනුෂ්‍යයා කියලා කියන්නේ ඒ සිතසංගත සතාගේ මත්තමට පේන දේ ඇහෙන දේ ඒ ගඳ සුවඳක් ඒ ස්පර්ශයත් පිළිගන්න අපි මේකට මාත්‍රිකක් දාලා දුන්නොත් ඡන්ද දැකෙද? ඒ මත්තම පිළිපොයි නිසා අපි ඒකෙන් නිදිලා. දැන් තිරසංගතම් සතා ඒ සතාගේ මත්තමේ ඇවිල්ලා වගේ දැන් අපි අපේ මත්තමට පේනවා. අපිට පේන දේ ඇහෙන දේ තුල අපි ඇවිල්ලා. දැන් මේ ඉන්නවා. දෙවියෝ කියලා කියන්නේ අපිට පේන මත්තම පිළිපොයි. ඒ හින්දා දැන් කාමාවචර දිව්‍ය ලෝක කියලා කියන්නේ එයා ඒ පේන මට්ටමේ ඇවිල්ලා. මේ ටික ඔක්කොම කාමාවචරයි. කාම භූමියෙත් දෙන්නේ චක්කිතිපත් වෙනවා. ඊට පස්සේ බ්‍රහ්මයා කියලා කියන්නේ දැන් කාම භූමියේ දෙවියන්ට තේම මක්කම පිළිකුල්. එයා ඒ මැත්තේ නිදිලා. එයා බ්‍රහ්ම කියන මැත්තේ ඇවිලා. එයාට ඇහැට පෙනෙන කනට ඇහෙන මැත්තේ ඇවිලා. අරූපී බ්‍රහ්මයාට රූපී බ්‍රහ්මයාගේ මැත්තම පිළිකුල්. හැබැයි එයා ඒ අරූපී මැත්තේ ඇවිලා. රහතන් වහන්සේ කියන්නේ මේ ඔක්කොම ටික පිළිකුල්. මේ ඔක්කොම ටික පිළිකුල්. ලෝකේ එකම දේකවත් ඇරිලා නැහැ. ඒ හින්දා ලෝකෙ නිදිලා නිදුන නිසා මේ අනුපාදා පරිනිර්වාණය උපාදාන නොකොට ලෝකේ උපාදාන නොකොට රසකින්ද ලෝකේ උපාදිත ලෝක කිසිවක් උපාදාන නොකොට ලෝකෙ නිදිලා ඉන්නවා. ඒ නිදිලා උපාදාන නොකොට ලෝකෙ නිදිලා ඉන්නවා. ඒ ඉන්න තැනට කියනවා ඒකත් භූමිය. ඒකට අපරිලාපන්න භූමිය කියනවා. එතන ඒ රහතන් වහන්සේ කියලා අපි කියමු ස්වාමීන් වහන්සේට ඇහැට පේන දේ දෙවියන්ගේ මත්තමයි රූප හම්බුණත්, ඥානයන්ගේ මත්තමයි රූප හම්බුණත්, මිනිස්යාගේ මත්තම හම්බෙන රූපේ පිළිකුල් විදියට නම් පේන්නේ. ඇහෙන ශබ්දය කාමවචරු රූපවචරු අරූපවචරු හැම කෙනාගේම මත්තමේ ශබ්ද පිළිකුල් වනම් තේරෙන්නේ. ගන්ධ හැම කෙනාටම දැනෙන ගන්ධයක් තියෙනවා ඒ මත්තම පිළිකුල් වනම් තේරෙන්නේ. ස්වාමනන්ද සැප දුක් විදිහේ ඒ මත්තමේ දැනකින් මිසක මම කොච්චර කිව්වත් මේ රූප මේක හොඳයි කියලා ඒක සැප දුක් විදිහින්නා. එතකොට මේ එකකින්වත් සතුටු නොවි එකකින්වත් ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න වෙන මොකක්ද? ඒක තමයි අපරිආපන්න කියලා කියන්නේ. ස්ලෝ පොස්ට් කියලා කියන්නේ. එතකොට දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ අපි ලෝකේ කිසිම දෙයක් ඒ කියන්නේ මොන විදිහකවත් අපි ඇලිලා ඉන්නවද ලේසරව දැක්කොත් නැත්නම් අර සිංහදෙන් පතන ස්වභාවය දැක්කොත් ඒ කන කෑමේදී බල්ලගෙන් අපි උදුරලා කනවද බඩගිනියෝ අපි දෙටිකක් එන්නේ. ඒ වගේ මේ මිනිස්සු කාමයේ වලදම රහතන් වහන්සේලා හැම කවදාවත් මිනිසුන්ගෙන් උදුරලා අරගෙන හැම තියෙනවද? මෙච්චර කාමයට කෑකෝ ගහනවා වගේ නෑ. මොකද එච්චර පිළිකුල්. එතකොට ලෝක උපාදාන නොකොට ලෝකෙ මිදින මෙන්න මේ මාර්ග දර්ශනේ නේද? මෙතනින් මම මේ කියන්න ගත්තේ මේ හැම එකකින්ම මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියලා අපිට පෙනෙන මේ මට්ටම වෙනස් වුණොත්ම ඒ මට්ටමේ ප්‍රපංචයෙන් අපි නිදෙනවා මිසක මේ තේන මට්ටම වෙනස් නොවී නිදෙන්නේ. අපි භවනා කරනවා කියලා කියන්නේ මේ තියෙන විපාකයේ වුණොත් වෙන විපාකයක් උපදව ගන්න යදන්. දැන් අද අපි විපාක මුදින මත්තමක් තියෙනවානේ. විපාක මුදින මත්තම කියලා කිව්වොත් මොකද්ද? ඇහැට පෙනෙන, කනට ඇහෙන, ගඳ සුවඳ දැනෙන මේ මත්තමක් තියෙනවානේ අපිට. මේ මත්තම වෙනස් වුණොත් ඒ කියන්නේ අපිටම තේරුණොත් යම් වෙලාවකදී තිරිසංගත සතාට අර අසුචි පිඟාන අන තිරිසංගත සතා අසුචි පිඟාන අසුචි ටික කනකොට වමන ටික කනකොට ඒ දිහා දකින අපේ මනස බඳුව අපි මම මගේ කියන මේ රූප ඒ විදිහටම තේන දවසක් ආවෝ. මේ වෙන සද්ද ඉබඳු අසුචි කෙනකින් වෙන සද්දයක් වුණා. මෙයින් එන ගඳේ එබඳු අසුචිකින් එන ගඳක් වුණොත් මෙයින් එන රසයේ එබඳු රසයක් වුණොත් මෙයින් එන ස්පර්ශයේ එබඳු අසුචි ස්පර්ශයක් වුණොත් මොකද වෙන්නේ? මොන විද්‍යාවක් විතලවත් නමලවත් කැමති කරවන්න බැරි වෙන්නේ. එදාට අපි මේයන් එදාටයි මුදේ මේ කෙලෙස් තියෙන මේ මැත්තේ විපාක විඳනායේ මේ මිනිස්සේ දුවා පුතා කියලා දකිද්දි ඒ ගොල්ලෝ මිනිස්සේ දුවා පුතා කියන තැන තණ්හාවක් නැතුව අපිට ඉන්න පුළුවන්. අපි තණ්හාවක් නැති ඉන්න තණ්හාවක් නැති
අර බල්ලා පිරිසංගත සතා ඉච්ඡර තණ්හා ඇති වුණු වමනේ ටික අපි තණ්හාව නැතු ඉන්නවානේ. අපිට නම් ඒක පුදුමයක් නෑ. මොකද මේ ඥානදර්ශයේ තියෙන නිසා සමහරවිට සතාට පුදුමයක් හිතෙනවා ඇති. අපි පොරකට මෙච්චර කන්න මේ තිගාන කන්ද අහවලා ඉන්නේ නැද්ද කියලා. ඇයි? එයා දකින මෙච්චර සුබ මෙච්චර සුබ දෙයට අරිය තණ්හාව නැතු ඉන්නවා කියලා හිතන. ඒ අපිටත් හිතෙන්නේ මේ දරු මල්ලු ගෙවල් දොර නෝ කොච්චර ලස්ස නමු සහතන් වාදලා නෝ තණ්හාව නැතු ඉන්නවනේ කියලා අපි හිතන්නේ. නමුත් කියලා තියෙන්නේ වෙන එකක්. ආයත සිකරේ නැත්ලා. තේරෙන්නේ කියන්නේ ආයත සිකරේ නැත්ලා කිව්වේ මානසික මට්ටම වෙනස. ඒ කියන්නේ අපි දුවා පුතා ගෙවල් දොරවල් කියලා දකින්න දැනක එයා දකින්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. සම්මාදිට්ඨි. කැටි ධර්මයේ වෙනස් වෙනවා. ඒ හින්දා එයා ඒක නිදිලා තියෙනවා. අපේ හේඟත්තු එයා තණ්හා කරන්නේ රූපෙට ඇහැට චක්කු විඥාණයට නැත්නම් ධර්මවලින්ද තණ්හාව නැහැ කියන කෙනෙක් ඉන්නේ. ඒ නිසා මෙතනදී මේ විපස්ස උනස් කරගන්න තියෙනවා. අපිට පුළුවන් මේ පේනදී ඇහැට පේනදී ගැන අසුබ වශයෙන් බලනවා කියලා කියන්නේ අසුභ වශයෙන් බලනවා කියලා කියන්නේ කර්ම කුසල කර්ම. මේ කර්මය බොහෝ කොට කොල විපාක හේතුන් මේ හැගෙන අතට ගන්නවා. ඒ මේ තේන රූපය අසුචි හැදින තේන මැදම තියෙනවා. අන්න එතකොටයි මේ කර්මයේ කලාවට විපාකයක් හැටියට මෙන්න මේ මැත්තේ මේ කාමවචර මැත්තේ නැලෙන්න මැත්තේ නැලෙන්නේ නැහැ. මේ මැත්තේ පිළිකුල් යාද. හැබැයි ඒ දිනුවට වෙන මැත්තේ මැත්තම කියලෙනවා ඒක. ඒක නෙගින්නේ. දැන් තිරසංගත සතරගේ මැත්තේ පිළිකුල් වුණාට අපේ මැත්තේ අපි ඇවිල්ලා නෙන්නේ. දැන් අපි මේ අද ඇවිල්ලා ඉන්න මැත්තම ගත්තොත් මේ මනුෂ්‍ය මැත්තම. මේ මැත්තේ ඇවිල්ලා ඉන්නකොට තියෙන දෝෂය තමයි මේ වගේ රූපකින් සැප දුක නිඳෙන්නේ. මේ රූපේ හොඳට තිබ්බොත් තමයි මේ රූපෙට ලෙඩ වුණොත් දුක, සැදුනොත් දුක, දිදුනොත් දුක, රූප කැඩෙනකොට දුකනොත් අම්මා මරන දුක, දුවා මරන, පුතා මරන, සහෝදර මරන දුක කියන දුක් ටික තියෙනවා. මේ අනාත්මෝ ස්කන්ධ ටිකකින් හැදුණු ආහාරයෙන් හැදුණු රූපෙ කියේ. මගේ කර්මයේද මගේ කර්මයේද? කර්මයේ කියන්නේ මේ රූපෙ දිහා මම බැලුවා අම්මා කියලා. ඒකේ විපාකේ තමයි මට අම්මා කියලායි තේන්නේ දැන්. දැන් මගේ විපාකයේ තමයි කාමවචක විපාකයේ තමයි මට මොකද්ද අම්මා කියලායි තේන්නේ. මේ රූපේ තේන්නේ මට හාමුදුරුවෝ කියලා. දැන් මේ රූපේ වෙනස් වුණාම මට විපාක වින්දෙන්නේ මොකද්ද අම්මා මරන දුක. ඒක නෙගදින ප්‍රශ්න. කර්මයේ විපාකයක් මේ තියෙන්නේ. කර්මයේ විපාකය තමයි මට දැන් හාමුදුරුවෝ කියලා ඉන්න හිතේ මේ රූපේ චේතනාවනේ කර්ම. එහෙම හිතපු එකට මට තියෙන විපාකේ තමයි හාමුදුරු නමක් දකින්න හම්බ වෙන එක. හාමුදුරු නමගේ සබ්දය හඬ වෙන එක. හාමුදුරු නමගේ ගඳ සුවඳ. හාමුදුරු නමගේ ස්පර්ශය තමයි මට හම්බ වෙන්නේ. කාමවචක විපාකය. බැරි වෙලා මේ රූප විකේ ඇති වුණොත් හාමුදුරු අපවත්ච්ච දුක තමයි යන්නේ මම ප්‍රියමනාප එකට ඉන්න එක සද්ගත්මජාලින් වහන්සේ නමක් නැති ඉති දුක තමයි මට නිදෙන්නේ. ඒ ඔ කර්මේ විපාකනේදී ඒබඳු මට්ටමක නම් විපාක වෙන්නේ ඒ දේ අතරමම විපාක වෙන්න දෙන්නේ මට ඒ මට්ටමේ විපාක නෙමෙයිද මට එනවද දැන් සතර මහා ධාතු අනුස්සීදීනේ මේ විපාකයක් එන්න පුළුවන්. ඒ සතර මහා ධාතු රූපമിതി මම අම්මා කියලා නම් ගත්තා. මට විපාක හැටියට හම්බෙන්නේ අම්මා දකින්න, අම්මගේ සද්දේ අහන්න, අම්මගේ ගඳ සුවඳ දකින්න, අම්මගේ ස්පර්ශයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒ රූප විකිය වෙනස් වෙන දවසට අම්මා මරු දුක තමයි මට වෙන්නේ. අම්මා මළ දුක තමයි එන්නේ. විපාක හැටියට. අම්මාළු දෙවිච්ච දුක තමයි මට විඳින්න වෙන්නේ. මේ අපේ නිස්කම් දුක. නමුත් අපිට පෙන්වන්නේ බාහිර දෙයකින් සතර වැඩි. මම මේ කර්මය විරත් කරනවා කියන්නේ කර්මය කියලා කියන්නේ මම මේ දිහා බලනවා චේතනා මේ රූපේ සතර මාන කියලා. ඔන්න එහෙම බලනකොට බලනකොට මට විපාකය හැටියට කාම භූමිය අතහැරෙනවා. භූමිය කියන්නේ අම්මා තාත්තාගේ වල දරුවෝ මේ ලෝකය මේ හිතගෙන ලෝකය ජීවත් වෙන ක්‍රමයේ හිතගෙන ඉන්න විදිය අතහැරෙනවා. දැන් ඒ රූප දිහා බැලුවාම පේන්නේ සතර මහා ධාතු රූපයක්. ඇහෙන ශබ්දය සතර මහා ධාතුයි. දැනෙන ගන්ධය සතර මහා ධාතුයි ගන්ධයක්. දැනෙන රසය සතර මහා ධාතු නිසා එන රසක්. දැන් ස්පර්ශයත් සතර මහා ධාතු ස්පර්ශයක් නෑ. දැන් ආයතන 6 පුරාම හම්බ වෙන්නේ මට අනාත්ම සතර මහා ධාතු ස්පර්ශයක් නෑ. දැන් ඒ රූප නිසිය වෙනස් වුණොත් අම්මම රූපෙ මං අඳනවාද? ආයතන 6 න් ආයි හිතන්නවත් බෑ. හිතුවොත් හිතන්න තියෙන සතර මහා ධාතුමයි මට. සුට්ටක්වත් වෙන්න හොඳට තේරෙනවා මේ කඩබුන ආරෙන් හැදෙන කබළු ගහන හිත රූපෙමයි කියලා තේරෙනවා. රූපේ විපරිණාම වුණා කියලා තේරෙනවා මිසක රූපේ වෙනස් වුණා කියලා පේනවා මිසක දැන් අම්මමරු දුක යවෙන්නේ නැහැ. ඒකේ භූමිය වෙනස් වෙනවා දැන්. ආයත පිට වෙනස් වෙනවා. කර්මය වෙනස් වෙනවා නිසා. ආයත පිට වෙනස් වෙනවා භූමිය වෙනස් වෙනවා කර්මය වෙනස් වෙනවා කියලා කිව්වේ මොකද? කර්මය මොකද කියන්නේ? අපි සතර මහා ධාතුයේ ඉති. සතර මහා ධාතුව මලා නේද අම්මෝ කියලා හඳන්නේ නැන්නේ. උන් සතර මහා ධාතු දැන් ඊට පස්සේ එයාගේ භූමිය තමයි රූපවද රූපයෙන් සැප දුක් විඳින මාර්ගය තියෙන්නේ. ඒක නෑ මේ දේවල් දුරවල් යාන වාහන ඉදකල සත්ත්ව පුද්ගල නෑ. ඔන්න දැන් භූමිය කියලා කිව්වේ ඒක දකින්න පාය නැහැ කියලා. දැන් ඉස්සෙල්ලා අම්මා තාත්තා දුව පුතා කියලා මත්තම සිංහන් සැප දුක් විඳින්නේ ඒ මත්තම තැන්න දැන් දෙනම භූමියක් ඇවිල්ලා මේක. දැන් දෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ සතර මහා ධාතු ආනාත්මෝ එකක්. ඔතෝ දැන් නම් රූපේ ඉක්මවල නෑ. කාමයේ ඉක්මවල. කාමයේ කියන්නේ දුව පුතා දෙවල් දෙවල් කියලා සතර මහා ධාතු නම් දාලා නටන නෑ කිල නෑ. සීඩාව නෑ. නමුත් රූපයක් තියෙනවා කියන්නේ. ආපහු ඊට පස්සේ තව කෙනෙක් හිතනවා රූපය කියන එක ගත්තාම ඒ රූපය නිසා හිතට නේද පේන්නේ කියන මට්ටමක් ගත්තා. අපිට යම් හැඩතල පේනවා කියලා කියන්නේ සංඥාවක් නැත්නම් නාමයක් නේද කියලා මට්ටම බැලුවොත් එහෙම කෙනෙක් හිතුවොත් 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 එයාට මේ රූපවත් අහු වෙන්නේ නැහැ නාම ධර්මම අහු වෙනවා. අන්න එයා මොන අරමුණක් දැක්කත් හිතක යෙදෙන නාම ධර්ම කියන තැනදී ජීවත්. ආ රූපාව. ආයතන 6ම එයාගේ මට්ටම වුණොත් දැක්කත් තමන් තුළම පහළ වෙන නාම ධර්ම. ඇහුවත් තමන් තුළම පහළ වෙන නාම ධර්ම. ගඳ සුවඳ බලුවොත් තමන් තුළම පහළ වෙන නාම ධර්ම කියලා දකින මට්ටමක් හිතුවොත්. මම මේක කියන්නේ කර්මය කියන එක ගැන විපාකය කියන එක ගැන. එහෙම මෙහෙම මෙහෙම හිතුවද හරියන්නේ නැහැ. මෙහෙ රූප තියෙනවාමයි කියලා පය ගහලා ගන්න එපා. මම මේ කියන්නේ හොඳයි මෙහෙම හිතුවොත් කියන්නේ. හිතනකොට එයා හිතපු එකට එයා හිතපු නිසා එයා එහෙම කළ නිසා එයාට තේන බව විස්ස වෙනවා. එයාට තේරුනොත් ওই විදිහට දැන් මේ කාර්ය විශේෂයෙන් මම අවධාරණය කළා කියන්නේ අපි කර්මයෙන් විපාකය අපිට වෙනස් කරග ඒ කියන්නේ ගන්න එපා අදහසක්. කාම භූමිය කියලා භූමියක් තියෙනවා. අපේ කර්මයට ඒ භූමිය උපදිලා කර්මය කරනකොට භූමියෙන් පිට වෙනවා. අපි උපන්නත් නැතත් තියෙන භූමියක් හැටියට ගන්න එපා. එහෙම ගත්තාම ඒ ප්‍රශ්නේ කියන එක ගැන කියන්නත් මේ විදිහට හිතුවාමයි භූමිය හදාගන්නේ අපි. භූමිය හැදෙන්නේ අපි තුලයි. භූමිය හදාගෙන ඉන්නේ අපි. අපෙන් කොර එළියට ගිහිල්ලා නැහැ. යන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ මම. ඒ හින්දා නෑ අපිත් කොහොමද රූප ස්ථීරෝ තියෙනවද? රූප නැහැ කියලා කියන්නේ වර්ණ රූප තියෙනවමයි. එහෙම නැතිනම් මේ නාම ධර්මයි හිතට තෙමින්නේ කියලා කියන්න එපා. මේ රූප තියෙනවමයි කියලා ඕවා තර්ක කරන් දෙපා. කියන එක මම කියන්නේ. ඒ කියන්නේ මේ
කර්මය වෙනස් කළොත් විපාකය වෙනස් වෙනවා. විපාකයයි තමයි ජීවිතය. විපාකයයි තමයි ලෝකය. විපාකයයි තමයි භූමිය කියන එක කියන්නේ. කියන්නේ කෙනාට කෙනාමයි භූමිය. කෙනාට කෙනාමයි ලෝකය කියන එකක් මේ කියන්නේ. ඔව් ඒකද දැන්. ඒකනේ කියන්නේ දැන් මම කර්ම කළාම මට ඒ විදිහට විපාක දෙන්නේ මන් තුලම භූමිය පිහිටින්න සාමන. බාහිර තමන්ගේ පරිබාහිර භූමියක් කියන එක කරනවා මම කර්ම කළාට ඒ දෙයක් වෙන්න බෑ. මොකද ඒක වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙන්න වෙනවා. මගේ කාරණේ අනිත්‍ය වෙස්සත් විපාකෙකින් පිට වෙනවා. මම බාහිර තියෙන එකක් ක්ලේශරව හැටියට පේනවා. මම අකුසල කර්මයක් කළාම අනිත්‍යට දුක් වෙනින්න වෙනවා. ඒයි මං කරපු කර්මයක බාහිර වෙනස් වෙනවා. ඒක විදිහට. ඒ කියන්නේ දැන් ක්ලේශරව හැටියට මගේ කර්මයට පේන්නේ එතන තියෙන වතුර කියන කරත් ලේසරව වෙන්න ඕනේ නෑ. ඒක ඔබ කෙසේ ලේසරවුණු කොහොමද දෙන්නේ ලේසරව? මං කරපු කර්මෙට අනිත් පැත්තේ පාගෙන ඉන්නේ. කියන සිද්ධියක් වෙනවා. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා කෙනෙකුට පුළුවන් වුණොත් හිතන්ට මේ හේම නාම ධර්මයි කියලා එයා ඒ විදිහටම පේන්නේ නම් ඒ විදිහටම නම් ඇහෙන්නේ දැනෙන්නේ ආයතන ටිකම ඒ විදිහට වුණොත් එයාව දැකපෙන්නේ නෑ මත්. කෙනෙක් දැක්කොත් මේ නාම ධර්මයේ ස්පර්ශය නිසා ස්පර්ශ නැති වෙනවා කියලා මේ බාහිර රූප වශයෙන්වත් නාම වශයෙන්වත් දෙකින් එකක්වත් අහුවෙන්නේ නැතුව සමාතුලම ස්කන්ධයපද නිරුද්ධ වෙන දර්ශනයක් දැක්කොත් මෙයා තමන්ගෙන් බාහිර කිසිම දවසක නාමයක් හදන්නේ නැහැ. ඒ විදිහට හිතුවොත් ඒ විදිහ විපාකයක් වෙන්නේ. ඒ විදිහ විපාකයක් විඳිනකොට ලෝකෙ කියලා ඒ උපදින ස්කන්ධ ටික ඉපදෙයි ඒකට විරුද්ධ වෙයි. උපදින ස්කන්ධ ටිකෙන් අල්ල ගන්න යමක් ඉතුරු වෙන්නේ නැති. දැන් අද වෙන්නේ මේ ස්පර්ශයෙන් උපදින අපිට උපදින හිතට එක රූපයක් අහුවෙලා වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් අහුවෙලාද කියන්නේ. ඒ උපදින හිත ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නැතිවෙකොට නැති වුණොත් එයාට අහුවෙන තමන්ට තමන් විතරක් වුණොත් තමන්ට දැනගන්න අල්ලගන්න අහුවෙන කෙනෙක් නැති වුණොත් එයා හැම ස්කන්ධයකින්ම නිදිල නැද්ද? උපදින හිතක් තියෙනවා නම් ඒ හිත යම් ප්‍රත්‍යකින් උපදිනවා නම් ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා නම් ඒ හිතට සිහි කරන්න අල්ලන්න තව කිසියමක් නැත්නම් මෙන්න මේ අනුපාදා මේ ගොඩක් නිදිලයි එදාට එයා සැප දුක් විඳින්නේ මක්ක ලෝක කිසිම දෙයකින් එයා සැප දුක් විඳින්නේ නැහැ ලෝක කියලා කියන්නේ අපි දැක්කම එකින් එක කලකිරි කිරි ආව එක මට්ටක් ඒ මත්තන් එකකින්වත් යසපොදු කිවිවද? එයා සතුටු වෙනවද? ඒ ජීවත් වෙනවද? ජීවත් වෙන්නේ නැහැ. සමා තුලම පිළිස්තිරණයෙන් තියෙනවා. මේ ස්කන්ධ සංකප්ති ධර්මතාවය. බුද්ධදේශ නෙමෙයි. තමන් කියලා තල්ල ගන්න මොකද? යම් ප්‍රත්‍ය පිටක් නිසා හිතක් උපදිනවනම් ඒ හිත ඒ ප්‍රත්‍ය පිටේ ඒ ප්‍රත්‍ය පිටේ නැතිවෙනකොට ඒ හිත නැති වෙනවා. නුවණක් ඒ දර්ශනය හා යෙදිලා නම් සිහියෙන්වත් නොනියක් මොඩකම් මේ වෙනා හුඟෙන්නේමක් නැත්නම් ඒ හිතට මෙයා ඇහැ අතුරු කරන්නේත් නැහැ රූපය අතුරු කරන්නේත් නැහැ චක්කු විඤ්ඤාණය අතුරු කරන්නේත් නැහැ චක්කු සංපාකය අතුරු කරන්නේත් නැහැ වාචිකින්ගේ ලෝකේ උපදී ලෝක කිසිවක් අතුරු කරන්නේ නැහැ ලෝක ස්වභාවය තමයි චක්කු විඤ්ඤාණය ස්වභාවය තමයි රූපය අල්ලගෙන ඉන්නේ චේතු විඤ්ඤාණය ස්වභාවය තමයි සබ්දය අල්ලගෙන ඉන්නේ දැන් යම් ප්‍රත්‍යයන් නිසා උපදිනවා නම් ඒ ප්‍රත්‍ය පිට එයා දැනගත්තත් නැත ප්‍රත්‍ය යෙදීම නිසා පිට උපදිනා ප්‍රත්‍ය නැති වෙනකොට ඒ පිට නැති වෙයි නම් ඒ පිටේ යමක් අල්ලගෙන හෝ අල්ලන්නේ නැත්තම් ඒ හිත නම් කරන්න පුළුවන්ද චක්කු විඥානෝ හෝ දැන් චක්කු විඥානේ කියේ රූපය අල්ලගෙන ඉන්න හිතන්නේ රූපය ආරම්භ කරන හිත මේ හිත සබ්දේ කියන්නේ ඒ ගැටෙන ප්‍රත්‍ය නිසා ඒ හිතේ පදිනවනම් ඒක නැති වෙනවනම් මේ හිතෙන් සත්‍ය අල්ලගෙන නැත්තම් අල්ලන්නේ නැත්නම් සත්‍ය අරමුණු වෙලා නැත්තම්
ඔය දැන් කියන්නුම අපිට කියන්නේ වෙනවා ඒ හිතට නම් කරන්න බෑ
මේ ආයතනයක නමකින් නම් කරන්න බෑ ඒ කියන්නේ ලෝකයමකින් නම් කරන්න බෑ ඒක ඒ හිත
එතනින් කැපුපු ඒ මත්තමක් නම් තමන් අහන දේ තුලක් දකින්න
අහන්ද යම් සත්‍ය ටිකක් කියනවා නම් සත්‍ය නැතිවම නැති වෙනවා අපිට චක්කු විඥානමත් අපි දන්නේ නැහැ කියලා ඒ හතක ප්‍රත්‍යයෙන් හටගත්තේ නැති වෙනවා කියන එක නම් ජවම් මත්තමේ දකින්නේ ගන්න ජවම් මත්තමක් නැහැ එතකොට ඒ සිිතේකට නිරුද්ධ වෙනකොට මේ මොන යෙදෙන්නේ
මම විඥානමත් මේ සිද්ධිය තියෙනවා එහෙම වුණොත් ඒ කියන්නේ තේනෙන දේ තුල තේනෙන දේ හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා නම් තේරෙන්නේ. ඇයින දේත් එහෙමනම්. තේනෙන දේ අල්ලන් දරන්නේ තේනෙන බවම චිත්තජයිතික ටික නිසා චිත්තජයිතික නිරුද්ධ වෙනකොට තේනෙන දේ නිරුද්ධ වෙනවා. ඇහෙන දේද තීරණය කරන්නේ ඇහෙ යම් ප්‍රත්‍යයකින් නම් ඇහෙනවා නම් ප්‍රත්‍ය නැතුව ඇහෙන බව නිරුද්ධ වෙනවා. මම මෙයාට දැනගන්න තියෙන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ප්‍රත්‍ය නැති වුණකොට නැති වුණා කියන දැනුම විතරක් තියෙන්නේ. කර්ම වෙන්න බලය එකක්වත් නැහැ යාළුවා. අවුලෙන්නේ ඉස්සන්න. දැන් මෙච්චර කල් අපිට මේ පිටිච්චේ ඉපද නිරුද්ධ වෙනකොට දැනගන්න රූප තිබුණාද? ශබ්ද තිබුණාද? මෙයාට මේ ස්කන්ධ නිරෝධයම නම් අහු වෙන්නේ. ඒ මට්ටමම නම් තේරෙන්නේ. ඇහෙන්නේ ඒ මට්ටමෙන් නම්. ගඳ සුවඳ දැනෙන්නේ ඒ මට්ටමෙන්. පාතරින් දෙන්නේ ඒ මට්ටමේ වුණා. ස්පර්ශ දෙන්නේ ඒ මට්ටමේ වුණා. එයා සැපදුක් විඳින්නේ එදා ඉඳලා ඒ මට්ටමේ. එයාගේ විපාකේ ඒ මට්ටමේ. ඒ මට්ටමට පණවන්න වෙනවා මොකද්ද? ලෝකෝත්තරයි කියලා. ලෝකෙන් ඉතර වෙච්ච විපාකයක් ඒක. ලෝකේ කියලා කිව්වේ අපිට මේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරන අපි පරිහරණය කරන මට්ටමේ විපාකයක් නෙමෙයි. ඒ කියන්නේ එයාට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් අම්බ වෙන්නේ නැහැ විපාක. කියන එක තේරෙන්නේ නැද්ද? ජම්බුරුයි නමුත් බොහොම වටිනා පරිහායයක් මම කියන්නේ. ඒ කියන්නේ නිවන ගැන අමුතුවෙන් සැක හිතන්න ඕනේ නැහැ. ප්‍රතිපදාව ගැන සැක හිතන්න ඕනේ නැහැ. සිනාසම බලල තමන්ව කරගන්න වෙනස් කරගත්තා. මේම වුණොත් මේම වෙනස් වෙනවා. මොකද භූමිය හදාගන්නවද නැද්ද කියන එක තියෙන තමන් ගාව. මේ විදිහේ ඇහැක්ම පරිහරණය කරනවද ටිකක් වැඩි දියුණු වෙච්ච ඇහැක් දා ගන්නවද කියන එකයි අයිතිය තියෙන්නේ ගමන්ට. වෙනස තියෙන මුචක මුදලක් අවශ්‍යකම් විතරයි. මේ ඇහැට අමතරව ඥාතිගේ ඇහැ තයි කරගන්නවද මේ ඇහැව පරිහරණය කරනවා. මේක වඩා හොඳ නවීන තාක්ෂණයේ යුක්ත හොඳ ඇහැක් හයි කරගන්න ඕන නම් මුදල ටික සෑගන්න කිව්වයි. හැබැයි මේ ලෝකය කියන වගේ පොඩ්ඩක් අමුනේ සත්‍යාරිය ධර්මයේ වැඩි කරන එකයි තියෙන්නේ. ඒක තමයි කරගන්නේ. කඩේ මේ තියෙන භාණ්ඩය කැට 3D එකක් ගන්නකො 3D එක ගොඩාක් පරණ ගලාම අලුත් හොඳ දිනුච්ච මතකනේ රේඩියෝ එකක් වුණොත් එයාට උන මුදලක් ඉතරද? වැඩ කළ භාණ්ඩවල මුදලක් තවද? කඩවල තියෙන අයම කරන් හොඳ අලුත් නවින පරණේ රේඩියෝ. ඒ වගේ හොඳ ඕක තියෙනක ගන්න විදිහට දැක්කත් පුළුවන්. මේ තියෙන මට්ටමම හොඳයි නම් ඉන්න. හැබැයි ඉතින් මේක ආදීම උගලක්. කබ්බ ගලනවා, ඇස්වක් වෙනවා, ඇස් දෙක හැදෙනවා, කෝටු වෙනෙනවා. ඒ මුකුත් නැතුව තිබුණත් 40ක් 50ක් කරගෙන පොඩි අකුරු දෙන්නේ නැහැ, ගැයි ගාව අකුරු දෙන්නේ නැහැ කියයි. මේවත්. අර හේම නැහැ. ඒක ජී ඉන්න කම පරිහරණය කරන අදලදු බල කන්නේ. ඒක තමයි. ආය කබ්බ ගැලින්දි ඇස්වතු විදු කෝටු ඇනිලි ඒව නැහැ. ඔව් සද්ධා විරි සතු සමාධි ප්‍රඥා ඒව ඒව හොදයි තව සත්තා දිදන්නේ. සීවිඔ තප් ඡාග සුත ප්‍රඥා කියලා මේ මේ ධර්මය. ඉතින් මුදල හොයාගෙන සාමාන්‍ය මිල ටිකක් අධික. මෙහෙම කෙනෙක් රෑදවල් දෙකේ ටිකක් මහන් කියලා වැඩ කළොත් බැරි. අනිවාර්යෙන් පුළුවන් මේ මට්ටම එකතු කරගන්න. ඒ ඉතින් අර ඩබල් කාලේ විතරක් වැඩ කරලා කම්මැලි කමට ඉන්න කෙනාට මොබදු මුදල ජීවිතේ හොයාගන්න බැහැ. සෑහෙන මුදලක් ඕනේ. ඔව් ඒක දැන් මෙහෙමද ප්‍රශ්නේ?
හැමක දීමට දියනම් කරන්නේ නැතුව හම්බෙන මුදල සම්පූර්ණ ස්ටොක් කරගන්න පුළුවන් නම් ගත්තහරි නම් කන්න බොන්න මොකද මේ හම්බ කරන්නේ කියන්නේ ඒක කන්න. ඒ හින්දා කෑමක දීමට දියනම් වල මේ වගේ ඇහැක් ගන්න ටිකක් ධනෙ ඕනේ. එතකොට දවසේ වැඩ කරලා අමතර වැඩකුත් කරන්න වෙනවා. ආ එහෙමයි. ඒ කියන්නේ ඕකට තමයි බුදුහාමර කියන්නේ ටිකක් අර අමතර රස්තාවකුත් කරන්න කියන එක තමයි ජාගිරියාම කියන්නේ. ජාගිරියාම කියන්නේ යෝගිකයන් නිදිදුරු කිරීම. නිදිදුරු කරන්න වෙනවා කියලා කියන්නේ රෑවත 6 ඉඳන් 10 වෙනකන් කාලේ භාවනා වගේදම 10 ඉඳන් 2 වෙනකන් නිදාගන්නේ විවේචින් වෙනවා කියලා. නිදාගන්නේ. ආපහු රෑ 2 2 පැත්තකින් කියන්නේ 3ට උතුරු වෙනවා. නැගිටලා ආපහු එළිය වෙනකන් ටිකක් වහන් තියෙනවා. අම්බර කරගන්න කිව්වද කරගන්න ඔය අන්න ඒක හොඳට තේරුම් කරගන්න මේ දැන් අපිට භවනාවක් කරන්න තියෙන හිඳ ප්‍රශ්නය අපි කම්මැලි වෙන්නේ දැන් නවීන තාක්ෂණයේ යුක්ත කබ ගලන්නේ නැති කෝටු යන්නේ ඇස්ලෙද හැදෙන්නේ නැති ඒ වගේම ඕ හැතම්ම කෝටි ගානක් දුරටුණත් බලන්න පුළුවන් බිත්ති පර්වතුලින් එහා පැත්තේ කෙනෙක් ආයේ කණ්ණාඩි පාවිච්චි කරන්න ඕනේ දුබල නොවන ඇහක් ගන්න මේ හදන්නේ හැබැයි හැමිලා ඒකට ධනෙ ඕනේ ඒ ධනෙ හොයාගන්න මේ භවනාක භවනා කරනවා නෙමෙයි මේ ධනෙ හොයාගන්න වැඩ කරනවා මේ වැඩ ඉතින් කෙනා උසස් සත්‍ය අනිත් අයටත් ආඩම්බරයට කේන්ද කැලඳගෙන යන්න පුළුවන් ඉබදු ඇහ ගන්න ඕන නම් ටිකක් මාතියේ ඒක කාටවත් ආය ගන්න බෑ හොරගම් කරන්න එව්වා කරන්න බෑ ඒ වගේ ඒ මෙහෙම එකකුත් වෙනවා ඒ මත්තමේ ඇහක් ගත්තොත් නොමිල කනකුත් දෙනවා ඒ කියන්නේ ඇහක් ගත්තොත් එක නොමිල දෙනවා නොමිල කනක් දෙනවා 70,000 ඇහ ඉන්න කෙනෙකුට සබ්දාහන්න පුළුවන් මත්තමේ කනකුත් දෙනවා එතකොට ඒ වගේ chance එකකුත් තියෙනවා ඒ මත්තමේ නැත්නම් කන ගන්න ගත්තොත් කෙනෙක් ඇහ නොමිල දෙනවා ඇහෙන්න කියලා කනන හොඳයි. ඒ හින්දා කුලුවන් නම් වැඩේ කරමු. කැමතිද? ඒ විතරක් නෙමෙයි. ඔය තව ඇහක් ගන්නවනේ. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. තව ඇහක් කනක් ගන්න පුළුවන් මේ විදිහේ ඕන නම්. ඒ කියන්නේ භවයේ දාලා යන්න අකමැතිම නම් මේ කැලිටිකව තලුත් දෙය කරගන්න කියන එකත් මං කියන්නේ. හැබැයි ඒ හොඳ මට්ටමේ ඇහක් හොඳ මට්ටමේ කනක් ගලගත්තත් කල්ප ගාන කැවෑමෙන් හරි ඒ කනදේ ඒ හැද දිරනවා නැති වෙනවා. ඒ හින්දා තවෝන්න ඇහැ ගැන සල්ලේකුතු කරපු එකට තව දුක්ක් එකතු කරලා ඇහැ නැති කරලා නෙමෙයි සියලුම ඇස් වලින් දකින්න දේ දකින්න පුළුවන්. සියලුම කන් වලින් අහන දේවල් ආමාවචර රූපාවචර අරූපාවචර ඔක්කොගෙම කන් අරූපාවචර කන් නැහැ ඒ හැම එකකින්ම කෙනෙකුට කෘත්‍ය ලබා ගන්න පුළුවන් ආයතන ටිකක් ලබා ගන්න පුළුවන් ලෝකයාගේ ඇස යම් තැනක නැද්ද ලෝකයාගේ රූපේ යම් තැනක නැද්ද ලෝකයාගේ කන යම් තැනක නැද්ද ලෝකයාගේ ශබ්දේ යම් තැනක නැද්ද ලෝකයාගේ නාසයේ යම් තැනක නැද්ද ලෝකයාගේ ගන්ධයේ යම් තැනක නැද්ද ලෝකයාගේ රසයේ යම් තැනක නැද්ද දිව යම් තැනක නැද්ද කය නැද්ද පොට්ටම්බේ නැද්ද මනස නැද්ද ධර්මායතනෙත් ඉබඳු ආයතනෙත් මේ ආයතනෙ තියෙන ලක්ෂණය තමයි අර ආයතන වලින් එන පීඩා එකක්වත් වෙන්නේ නැහැ නමුත් ඒ ආයතන වල ජීවත් වෙන අය ජීවත් වෙන තැන් වල තියෙන දුක් ගැහැට පීඩා එකක්වත් නැතුව ජීවත් වෙනවා මේ ලෝකේ ඔක්කොම ආයතන හදාගත්ත ජීවත් වෙනද? මෙයාට පුළුවන් සැප දුක් විඳින්ද ලෝකෙට සැප දුක් විඳින්ද ඇහැගෙන දිවනාසේ ශරීරේ ඕන වුණා. ඕව ඔක්කොම ටික අයින් කළා සැප දුක් විඳලා සතුටින් ජීවත් වෙනවා ඔක්කොම නැති. මා අමුතුම ලෝකේ ඒ හදම කැලලට වන්තර දෙකක් නැහැ. ඔව්. දැන් ලෝකයේ ඇතුළේ තියෙන කන් ඒක අලුත්ය දෙයක් කරගන්න වැඳුණු කරගන්න පුළුවන්. ආයතන ලෝකයේ ආයතන එකක්වත් නැතුව රූප බලන් ශබ්ද අහලා ඒ ගන්න සතුටට වඩා ඕනම ඒවා බලන් අහන්නත් පුළුවන්. ඇහැ නැතුව රූප බලන්නත් පුළුවන්, කන නැතුව ශබ්ද අහන්නත් පුළුවන්. කියන විදිය අමුතුම කැලලක් තියෙනවා. එකක් ගත ඒක නම් මම දන්නේ නැහැ. නම් ටික හදාගන්න ඕනේ.
ඉතින් ඕනනම් ඒකේ ඒ අරමුදු වලට කාටවත් උපත කෙරුවම ලබා ගන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒවා දැන් ඔය කියවහම මනෝමයයි මනකල්පිතයි කියලා හිතනවනේ. මොකද මට ඔප්පු කරලා පෙන්නන්න බැරි හින්දා අර මතර වගේ සිද්ධියක් ඒ. එහෙම ඕනේ නෑ. වාංගෙලා උත්සාහවත් වෙන්නකෝ හොඳ ඇහක් ගන්න තැනට එන්න. ඒ ඇති. ඒ තැනට ආවහම මම ඒ ඉතුරු මුදල දෙන්නම්. එතකොට මට ඔක්කොම සල්ලි දෙන්න බෑ. මේ ඇහැ රිමෝට අලුත් ඇහැක් හනක් ගන්න පුළුවන් මත්තනේ මුදලක් උකුතු කරගන්නකො. ඒ මත්තේ මුදලක් උකුතු කරගෙන උභාංශය යනකොට යන දවසට මට කියන්න මම දෙන්නම් මේ ඉතුරු මුදල උභාංශයට. ඈ ජනාධිපති ආරමුදලේ මම දෙනවා. මං ගානේ ඒ ටික එතකොට අර කියන ආයතන එකක් වෙයි. එහෙනම් හැම දිනකටම මේ විපාකයේ වෙනස් කරලා ලෝකෝත්තර විපාකයක් හදාගෙන ලෝකෝත්තර විපාකයක් විදිහට අවස්ථාව උදා කරගන්නේ කියලා මෙතන විශේෂයෙන් මතක් කළේ ඒ මත්තම විපාක වෙනස් කරගන්න පුළුවන් නේ.